Hôm nay sao chú cà rẻ phở tăng nữa? Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Hôm අද මේ පින්නතුන්ට ධර්ම දේශනයක් වශයෙන් මේ අග්ගඤ්ඤ සූත්‍රය පැහැදිලි කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. අග්ගඤ්ඤ සූත්‍රය ගැන අහලා තියෙනවද මේ පින්නතුන්? මොකක්ද අග්ගඤ්ඤ සූත්‍රය කියවෙන්නේ? ලෝකය ඇති වුණ හැටි. මේ අග්ගඤ්ඤ සූත්‍රය තියෙන්නේ දීඝ නිකායට තමයි අයිති වෙන්නේ. මේ දීඝ නිකායේ තියෙන සූත්‍ර දීර්ඝ සූත්‍ර. තමයි මේ දීඝ නිකාය කියලා කියන්නේ. ඉතින් මේ අග්ගඤ්ඤ සූත්‍රයේදී මුලින්ම ආරම්භ වෙන්නේ මා විසින් මෙසේ අසන ලදී. ඒක තමයි ඒවම් මේ සුතං කියලා කියන්නේ. කවුද මේ කියන්නේ මා විසින් මෙසේ අසන ලදී කියලා? ආනන්ද හාමුදුරුවෝ. මොකද මේ ධර්ම සංගායනාවේදී තමයි මේ සූත්‍ර ආනන්ද මහරහතන් වහන්සේ විසින් අනිකුත් මහරහතන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ. හින්දායි මේ ආරම්භ වෙන්නේ ඒවම් මේ සුතං කියලා. ඉතින් මේ සූත්‍රය දේශනා කරන කාලයේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර තමයි වැඩ සිටියේ. සවැත් නුවර මිගාර මාතු කියන පාසාදේ පූර්වාරාමයේහි තමයි මේ මිගාර මාතු පාසාදේ තියෙන්නේ. මෙන්න මේ පූර්වාරාමයේහි තමයි වැඩ වාසය කරේ. මේ මිගාර මාතු කියලා කියන්නේ මේ හැම කෙනෙක්ම අහලා තියෙන කෙනෙක්. කවුද? විසාකාව. විසාකාවටයි මේ මිගාර මාතාව කියලා කියන්නේ. ඉතින් මේ විසාකාවගේ අතීත කතාව කියනවා නම් මීට කල්ප ලක්ෂයකට කලින් ලෝකේ පහළ වුණා පදුමුත්තර කියලා බුදුරජාණන් වහන්සේ නම. ඉතින් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා ස්ත්‍රියකට අග්‍ර උපස්ථායිකාව කියලා, එක්තරා උපාසිකාවකට අග්‍ර උපස්ථායිකාව කියලා තනතුරක් ප්‍රදානය කරනවා දැක්කා. දැකලා මේ ස්ත්‍රියටත් හිතුණා මමත් අනාගතයේ මේ වගේ බුදු කෙනෙකුගේ ශාසනයක මේ තනතුර ලබන්න ඕනේ කියලා මේ උපාසිකාවටත් සිතක් පහළ වුණා. මටත් අග්‍ර උපස්ථායිකාව තනතුර ලබන්නට ඕනේ කියලා. ඒ සිතුවිල්ල පහළ වෙලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාට මහා දානයක් දීලා ප්‍රාර්ථනා කරනවා මටත් ඔබ වහන්සේ වැනි අනාගතයේ බුදු කෙනෙකුගේ ශාසනයක අග්‍ර උපස්ථායිකාව තනතුර ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. කොච්චර කාලයකට කලින්ද? කල්ප ලක්ෂයකට කලින් කරේ. ඉතින් මේ ප්‍රාර්ථනාව කරලා ඊට පස්සේ කල්ප ලක්ෂයක්ම මෙයා ඉපදුනේ කොහෙද? දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ විතරයි. හතරපායේ කල්ප ලක්ෂයක් පුරාවටම එක ආත්මයක්වත් හතරපායේ උප්පත්තිය ලැබුවේ නෑ මේ උපාසිකාව. මේ විදිහට කල්ප ලක්ෂයක්ම දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ සැරිසරලා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කාලෙදී බද්දිය කියන නගරයේ උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලැබලා විසාකාව කියලා තමයි නමක් ලැබෙන්නේ. මේ විසාකා උපාසිකාව බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බද්දිය නගරයට වැඩම කරපු පළවෙනි දවසේම තවත් 500ක් දෙනා සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ගියපු මේ උපාසිකාව, මේ විසාකා උපාසිකාව පළවෙනි දවසේදීම සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දැකපු පළවෙනි දවසේම සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා. ඊට පස්සේ මේ විසාකා උපාසිකාව තමන් සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු ඒ තනතුරත් ලබනවා. අග්‍ර උපස්ථායිකාව බවට පත් වෙන මේ ගෞතම බුද්ධ ශාසනය. කවුද අග්‍ර උපස්ථායක තනතුරට පත් වුනේ? කවුද? අනේ පිට සිටුතුමා තමයි අග්‍ර උපස්ථායිකාව බවට පත් වුනේ විසාකා උපාසිකාව. එතෙ මේ අනේ පිට සිටුතුමා කෝටි 54ක් තමන්ගේ ධනය වියදම් කරලා අනේ පිටු ආරාමයේ සහදනවන්නේ නේද? බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික ආරාමයේ කියලා සඳහන් වෙන්නේ. කෝටි 56ක් තමන්ගේ ධනිය වියදම් කරලා තමයි මේ ආරාමය හදන්නේ. ඒ වගේම මේ විසාකා උපාසිකාවත් කෝටි 9ක් තමන්ගේ ධනිය වියදම් කරලා හදනවා පූර්වාරාමය. මෙන්න මේ කියන පූර්වාරාමයේ තමයි මේ සමයේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරේ. ඉතින් මේ පූර්වාරාමයේ ප්‍රාසාදයක් කියනවනේ. එතකොට මේක ඉහළ ප්‍රාසාදයේ කාමර 500ක් තිබුණා. ඒ වගේම පහළ ප්‍රාසාදයේ තිබුණා පහළ මාලේ කාමර 500ක් තිබුණා. එතකොට කාමර 1000යි. එපමණක් නෙමෙයි ඒ වගේම සක්මන් මළුව ආදියත් මේ පූර්වාරාමයේ තුල තිබුණා. මේ විදිහට කෝටි 9ක් වියදම් කළා. මේ බුද්ධ ශාසනය තුල උපාසිකාවක් විදිහට වැඩිම වියදමක් කරලා ඒ විදිහේ බුදුරජාණන් වහන්සේ උදෙසා එහෙම කරලා තියෙන්නේ විසාකා උපාසිකාව. අනේ පිටිසිටුමා කෝටි 54ක් වියදම් කරා උපාසකයන් විදිහට. අනේ පිටිසිටුමා තමයි ජීවමාන කාලයේදී වැඩිම ධන වියදමක් කරලා මේ විදිහට උපස්ථාන කටයුතු සිද්ධ කළේ. ඉතින් මේ විසාකා උපාසිකාව හදපු මේ පූර්වාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරලා ඵල සමාපත්තියෙන් නැගී සිටලා මේ මිගාර මාතු කියන ප්‍රාසාදයෙන් පහළට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඒක ඉදිරියේ සක්මන් කරමින් ඉන්නව මේ වෙලාවේ. මෙන්න මේම සක්මන් කරමින් ඉන්නකොට මේ පූර්වාරාමයේ හිටියා තව සාමණේරයන් දෙනම පැවිදි වෙලා. සාමණේර කියලා කියන්නේ කවුද? උපසම්පදා වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අය තමයි සාමණේර ස්වාමීන් වහන්සේලා. ඉතින් මෙන්න මේ සාමණේරයන් වහන්සේලා දෙනම තමයි වාසිට්ඨ කියන සාමණේරයන් වහන්සේත් භාරද්වාජ කියන සාමණේරයන් වහන්සේත්. මේ සාමණේරයන් වහන්සේලා දෙනම ගෙන් වාසිට්ඨ කියන සාමණේරයන් වහන්සේ දකිනවා බුදුරජාණන් වහන්සේ මේ මිගාර පාසාදයේ ඉදිරියේහි සක්මන් කරනවා. ඉතින් මේ භාරද්වාජ සාමණේරයන් වහන්සේට අනිත් සාමණේරයන් වහන්සේට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාසාදයේ ඉදිරියේ මේ වෙලාවේ සක්මන් කරමින් තමයි ඉන්නේ. අපි යමු බුදුරජාණන් වහන්සේ කරා, අපි එළඹෙමු. එහෙම වුණත් අපිට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කතාවක් අහන්න පුළුවන් කියලා හිතන් භාරද්වාජ සාමණේරයන් වහන්සේට කතා කරගෙන මේ දෙනම වහන්සේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ අනුවම සක්මන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ දෙන්න කිව්වේ නැති වුණාට මේ දෙන්න තමා කරා එළඹුණේ කුමක් සඳහාද කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. අමුතුවෙන් බුදුරජාණන් වහන්සේට කීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ වාසිට්ඨ සාමණේරයාට ගෙන් අහනවා මෙහෙම දෙයක්. වාසිට්ඨයනි, නුඹලා බ්‍රාහ්මණ ජාතිකයෝ. ඒ කියන්නේ ඉන්දියාවේ තිබුණානේ මේ කුල ભેදය කියන එක. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, සෝත්‍ර මේ වංශ හතරක් තිබුණා. ඉන්දියාවේ බොහෝම ඉහළින් මේ කුල ભેදය කියන එක ක්‍රියාත්මක වෙනවා. අද කාලේත් බොහෝම ඉහළින් මේ දේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේත් මේ කුල ભેදය කියන එක ඉන්දියාවේ තිබුණා. ඉතින් මේ සාමණේරයන් වහන්සේලා දෙනම උසස් කුලයකින් තමයි ඇවිල්ලා හිටියේ. ඒ උසස් කුලය, උසස් වංශය තමයි බ්‍රාහ්මණ කියන වංශයෙන් තමයි මේ දෙන්න ඇවිල්ලා හිටියේ, පැවිදි වෙන්න ඇවිල්ලා හිටියේ. බුදුරජාණන් වහන්සේ විමසනා මේ වාසිට්ඨ සාමණේරයන් වහන්සේගෙන් නුඹලා බ්‍රාහ්මණ ජාතිකයෝ. බ්‍රාහ්මණයන් අතුරෙන් මේ කුල සම්පන්න වෙච්ච මේ බ්‍රාහ්මණ කුලය අතහැරලා තමයි නුඹලා මේ ශාසනයට ඇවිල්ලා පැවිද්ද ලැබුවේ. ඉතින් නුඹලාට මේ බ්‍රාහ්මණයෝ අනිකුත් බ්‍රාහ්මණයෝ බැනවදිනවද? මේ විදිහට බ්‍රාහ්මණ කුලය හැරදමලා බුද්ධ ශාසනය පැවිදි වීම සම්බන්ධව අනිකුත් බ්‍රාහ්මණයෝ නුඹලාට බැනවදිනවද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය අහන්නේ දැනගෙනම තමයි අහන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ හොඳාකාරවම දන්නවා බ්‍රාහ්මණ වංශයෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පැවිදි වුණොත් එහෙම බුද්ධ ශාසනයේ මේ බ්‍රාහ්මණයෝ එයාට හොඳටම බයිනවා. නමුත් මේ සූත්‍රයේ තියෙන ආක්‍රෝෂ පරිභව කරනවද කියන එක තමයි විමසන්නේ. මම ඒක කාටවත් තේරෙන වචනෙන් තමයි මේ කියන්නේ, බැනවදිනවද කියලා තමයි අහන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා නුඹලාට බැනවදිනවද? උන්වහන්සේ දන්නවා බැනවදිනවා කියලා. ඉතින් මේ කතාව ආරම්භ කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය අහන්නේ. ඒ වෙලාවේ වාසිට්ඨ සාමණේරයන් වහන්සේ පිළිතුරු දෙනවා භාග්‍යවතුන් වහන්ස මේ බ්‍රාහ්මණයෝ අපිට අතරක් නැර නිරතුරුවම තමන්ට හුරු පුරුදු වචනයෙන්ම අපිට බැනවැදීම කරනවා, ආක්‍රෝෂ පරිභව කරනවා. බුදුරජාණන් වහන්සේ විමසනවා, නුඹ ඔය කියන අතරක් නැර නිරතුරුවම බැනවදිනවා ආක්‍රෝෂ කරනවා අය කියන ඔය වචන මොනවද, කොහොමද ඔය බයින විදිහ අතරක් නැර තමන්ට පුරුදු විදිහටම බයිනවා කියලා කියනවනේ, ඒ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේ මේ වාසිට සාමණේරයන් වහන්සේ පිළිතුරු දෙනවා, මෙන්න මේ විදිහටයි භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයෝ අපිට බැනවදින්නේ. බ්‍රාහ්මණ වංශය තමයි ශ්‍රේෂ්ඨ, අනිකුත් වංශ පහත්. බ්‍රාහ්මණ වංශය තමයි සුදු, අනිකුත් වංශ කළුයි. බ්‍රාහ්මණ වංශය තමයි සුද්ධ, අනිකුත් වංශ අසුද්ධයි. බ්‍රාහ්මණයෝ කියන්නේ මහ බ්‍රහ්මයාගේ මුවින් මුඛයෙන් බිහිවෙච්ච අය, බ්‍රහ්මයාගෙන් තමයි ඉපදුනේ. ඒ වගේම බ්‍රහ්මයා විසින් තමයි බ්‍රාහ්මණයන්ව මවලා තියෙන්නේ. ඒ වගේම බ්‍රහ්මයාගේ දෑවැද්දට උරුමකම් කියන්නේ බ්‍රාහ්මණයෝ. බ්‍රහ්මයාගේ ඕරස පුත්‍රයෝ වෙන්නේ බ්‍රාහ්මණයෝ. නොබලා අන්න ඒ වගේ බ්‍රාහ්මණ වංශය අතෑරලා, ඒ ශ්‍රේෂ්ඨ වංශය අතෑරලා කළු වෙච්ච, ඒ වගේම මාර පාර්ශික වෙච්ච, බ්‍රහ්මයාගේ පාවලින් නිපදිච්ච, බ්‍රහ්මයාගේ පයින් නිපදුණු මුඩු මහණුන් කියන හීන වංශයට බැසගත්තා. පැවිද්දට කියන බ්‍රහ්මයාගේ පාදයෙන් නිපදිච්ච හීන වංශයක් තමයි මේ පැවිද්ද. අන්න ඒ වංශයට නුඹලා බැසගත්තා ශ්‍රේෂ්ඨ වංශය අතෑරලා. ඉතින් කවුරු හරි කෙනෙක් මෙහෙම ශ්‍රේෂ්ඨ වංශය අතෑරලා කළු මාර පාර්ශික බ්‍රහ්මයාගේ පයින් නිපදුණු මේ මොඩු මහණුන් කියන මේ ශ්‍රමණ වංශයට පැමිණියා නම් ඒක සුදුසු නෑ, ඒක යහපත් නෑ. මෙන්න මේ විදිහට තමයි අපිට අතරක් නැර නිරතුරුවම තමන්ට හුරු පුරුදු විදිහට බයින්නේ මෙන්න මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. ඉතින් මේ සාමණේරයන් දෙනම ගාමද්වාරයේදී දකින්න කොටත් මේ විදිහට බ්‍රාහ්මණයෝ බැනවදිනවා. හැබැයි ඒත් මේ සාමණේරයන් දෙනම ඒ ගැන තරහක් ගන්නෙ නැතුව ඉන්නවා. තමන්ට බැනවැදුනට තරහ ගන්නෙ නැහැ. තරහක් ගන්න නැතුව ඉන්නවා. ඇවිල්ලා අනිත් අයට කියන්නෙත් නෑ අපිට මෙහෙම බයිනවා කියලා. බුදුරජාණන් වහන්සේ විමසපු නිසා මේ අවස්ථාවේදී මේ සාමණේරයන් දෙනම තමන්ට බයින විදිය අනිකුත් බ්‍රාහ්මණය මේ විදිහට බයි බැනවදිනවාය කියලා පිළිතුරු දෙනවා. මේ සාමණේරයන් දෙනමට අනිකුත් බ්‍රාහ්මණයෝ මෙතරම් බැනවදින්නට හේතුවක් තිබුණා. ඒ තමයි මේ සාමණේරයන් වහන්සේලා දෙනම බ්‍රාහ්මණයන් අතරත් අග්‍ර බවට ගියපු ප්‍රධාන බ්‍රාහ්මණයන් දෙන්නෙක්ගේ පුත්‍රයෝ. ප්‍රධාන අග්‍ර බවට පත් වෙච්ච බ්‍රාහ්මණයන් දෙන්නෙක්ගේ පුත්‍රයෝ. ඒ වගේම මේ දෙන්නා මේ සාමණේරයන් වහන්සේලා දෙනම ගිහි කාලයේ ත්‍රිවේදය පරතරට ඉගෙන ගත්ත අය. ඉන්දියාවේ තිබුණු ත්‍රිවේදය ඉගෙන ගැනීම කියන්නේ ඒ කාලයේ තිබුණු අධ්‍යාපනයෙන් බොහෝම ඉහළ තලයකට පත් වීමක්. ඉතින් මේ දෙනම ගිහි කාලයේ බොහෝම ඉහළ තත්ත්වයකට අධ්‍යාපනය ලැබූ අය, ත්‍රිවේදය පරතරටම ඉගෙන ගත්ත අය. ඒ වගේම බොහෝම ප්‍රසිද්ධයි මේ අය බ්‍රාහ්මණයන් අතර මේ පුත්‍රය දෙන්න බොහෝම ප්‍රසිද්ධ දෙන්නේ. මේ දෙන්න පැවිදුණා කියලා දැනගත්තාම තවත් බ්‍රාහ්මණ පුත්‍රයෝ ඇවිල්ලා පැවිදි වුණා. මෙන්න මේ නිසා අනිකුත් බ්‍රාහ්මණයෝ මේ දෙන්නට නිතරම අතරක් නැර බැනවදින්නට වුණා, නුඹලා මේ කරපු වැඩේ සුදුසු නෑ කියලා. මොකද එයාලගේ මතයක් තිබුණා බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ කියලා. නමුත් ඒක එයාලගේ මතයක් පමණයි. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මේ දෙය මේ දැනගෙන වාසිට්ඨයනි, බ්‍රාහ්මණයෝ ඒ කාන්තයෙන්ම ඇත්ත කතාව දන්නේ නැහැ, පුරාණ කතාව දන්නේ නැහැ. මොකද්ද මේ පුරාණ කතාව? ලෝකය උපදිනු ආන්ගේ චර්යා වංශය, ලෝකෝපපති චර්යා වංශය කියන එක ඇත්තටම මේ බ්‍රාහ්මණයෝ දන්නේ නැහැ. දන්නේ නැති හින්දා තමයි නුඹලට මේ විදිහේ දේවල් කියලා බැනවදින්නේ. බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය හේනයි. බ්‍රාහ්මණයෝ සුදුයි, අනිත් අය කළුයි. බ්‍රාහ්මණයෝ සුද්ධයි, අනිත් අය අසුද්ධයි. බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් තමයි බිහි වුණේ, අනිත් අය එහෙම නැහැ. බ්‍රහ්මයාගේ දයායාද, ඒ වගේම බ්‍රහ්මයාගේ ඕරස පුත්‍රයෝ කියලා මේ විදිහට තමන් ගැන කියාගන්න මේ අය ඇත්ත කතාව දන්නේ නැති හින්දා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන දේශනා කරන වාසිට්ඨයනේ, නොබල දැකලා තියෙනවා නේද මේ බ්‍රාහ්මණයන්ගේ ඔසප් භාවයට පත්වෙච්ච ස්ත්‍රීන්ව. ඒ වගේම ගැබිනි භාවයට පත්වෙච්ච ස්ත්‍රීන් දරුවන් ලැබීමට ඉන්න ස්ත්‍රීන්ව. ඒ වගේම දරුවන් වදන ස්ත්‍රීන්. ඒ වගේම ළමයින්ට කිරිපොවන ස්ත්‍රීන්වත් නොබල දැකලා තියෙනවා නේද? ඉතින් මේ බමුණ හොඳා කාරෝම දකිනවා මේ විදිහට තමන්ගේ දරුවන්ට කිරිපොවන ස්ත්‍රීන්, දරුවන් වදන ස්ත්‍රීන්, ගැබ්ගෙන ඉන්න ස්ත්‍රීන්, මේ ස්ත්‍රීන් තමන්ගේ බැමිණියන්ව දකිනවා හොඳා කාරෝ. මෙහෙම දැක දැක තමයි මේ බ්‍රාහ්මණයෝ කියන්නේ ඒ අය උපදින්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලා. මෙයාලා මේ දැන දැනම බොරුවක් කියන්නේ. බොරු කියන්නේ මේ අය අකුසල් රැස් කරනවා. ඒ වගේම මෙයාලා මහා බ්‍රහ්මයාට නිඳා කරනවා. එයාලා දන්නවා හොදාකාරෝ මෙයාලා උපදින ස්ත්‍රී යෝනියන් කියලා. ස්ත්‍රී යෝනියන් උපදින බව දැන දැන මෙයාලා කියනවා අපි උපදින්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලා. ඉතින් කෙනෙක් මෙහෙම කියනවා නම් මේක මහා බ්‍රහ්මයාට කරන නිඳාව. එයාලා කියන්නේ එහෙනම් මහා බ්‍රහ්මයාගේ මුඛය ස්ත්‍රී යෝනිය කියලා තමයි කියන්නේ. ස්ත්‍රීන්ගේ කුස මහා බ්‍රහ්මයාගේ ලය විදිහට මෙයාලා කියනවා. මේ විදිහට මහා බ්‍රහ්මයාටත් මෙයාලා නිඳා කරනවා. ඒ වගේම මේ අය බොරු කියනවා. මේ අය අකුසල් කරනවා අය කියලා මෙයාලාගේ මේ මතය බුදුරජාණන් වහන්සේ බැහැර කරනවා. මේ අය ඇත්ත කතාව දන්නේ නැතුවයි මේ විදිහට කියන්නේ. ඊළඟට දේශනා කරනවා වාසිට්ඨයනි, වංශ හතරක් තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියලා වංශ හතරක් තියෙනවා. මේක එක්තරා ශාස්ත්‍රීයෙක් ඉන්නවා, එයා සතුන් මරනවා, ඒ වගේම හොරකම් කරනවා. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරෙනවා, බොරු කීමත් කරනවා, කේලම් කීමත් කරනවා, රළු වචනයෙන් අනිත් අයට බැනවදිනවා. ඒ වගේම හිස් වචන කතා කරනවා. අධික ලෝභය, අධික ද්වේෂය තියෙනවා. මිත්‍යා දෘෂ්ටි අරගෙන ඉන්නවා. මේ වගේ ලෝකයේ අකුසල් කියලා කියන ඒ වගේම ඒකාන්තෙන් අකුසල් වෙච්ච ලෝකයේ වරදි සහිතයයි කියන ඒ වගේම වැරදිම වෙච්ච භාවිතා නොකළ යුතුයි කියලා කියන ඒකාන්තෙම භාවිතා නොකළ යුතු ආර්ය භාවයට පත් කරන්නට සමර්ථ භාවයක් නැති ඒ වගේම දුක්ඛ විපාක තියෙන නුවණැත්තන් විසින් ගරිහා කරන යම් පාප ධර්මයක් කියලා දෙයක් තියෙනවාද? මෙන්න මේ කියන පාප ධර්ම ශාස්ත්‍රීය වංශික යෝගාවත් තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණ වංශික යෝගාවත් තියෙනවා. වෛශ්‍ය වංශිකයන් ගාවත් තියෙනවා. ශුද්‍ර වංශිකයන් කෙරෙහිත් තියෙනවා. මේ වංශ හතරේම අය ගාව මේ කියන අකුසලය තියෙනවා. මේ අකුසල් කරන අය මේ වංශ හතරේම ඉන්නවා. ඒ වගේම වාසෙට්ටේනේ ඇතම් ශාස්ත්‍රීය වංශිකයෙක් ඉන්නවා, එයා සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, කාමෙහි වරදවා හැසිරෙන්නේ නැහැ, බොරු කීම කරන්නෙත් නැහැ, ඒ වගේම කේලම් කීම කරන්නේ නැහැ, රළු වචනෙන් අනිත් අයට බැනවදින්නේ නැහැ, හිස් වචන කතා කරන්නේ නැහැ, අධික ලෝභය, අධික ද්වේෂය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය මේ කියන දේවල් වලනුත් වෙන්න වෙලා ඉන්නවා. මෙන්න මේ විදිහට ලෝකේ කුසල්‍ය කියලා කියන, ඒ වගේම නිවැරදි කියලා කියන, ඒ වගේම භාවිතා කළ යුතුයි කියලා කියන, ආර්ය භාවයට පත් කිරීමට සමර්ථකමක් තියෙන, ඒ වගේම සැප විපාක තියෙන, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන යම් කුසල ධර්ම කියලා දෙයක් තියෙනවාද? මෙන්න මේ කියන කුසල ධර්ම වඩන අය ශාස්ත්‍රීය වංශිකයන් කෙරෙහිත් ඉන්නවා, බ්‍රාහ්මණ වංශිකයෝ අතරත් ඉන්නවා, වෛශ්‍ය වංශිකයන් අතරත් ඉන්නවා, ශුද්‍ර වංශිකයන් අතරත් ඉන්නවා. එතකොට මේ වංශ හතරේම යහපත් දේවල් කරන අයත් ඉන්නවා, අයහපත් දේවල් කරන අයත් මේ වංශ හතරේම ඉන්නවා. ඒ වගේම මේ වංශ හතරේම ඉන්නවා මේ කියන අකුසල් කරන අය සහ අකුසල් නොකිරීම කියන දෙකම ඇතම් විටක අකුසල් කරනවා, ඇතම් විටක කුසල් කරනවා. මෙන්න මේ විදිහට කුසල් අකුසල් දෙකම කරන අයත් මේ වංශ හතරේම ඉන්නවා. වාසෙට්ටේනි මෙන්න මේ වංශ හතර මෙසේ නුවණැත්තන් විසින් ගරහන දේවල් වලත් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන දේවල් වලත්, ඒ කියන්නේ කුසල් ධර්මයන්ගෙත් අකුසල් ධර්මයන්ගෙත් කියන හැම දෙයකම මේ වංශ හතරේ අය ඉන්නවා. ඒ වගේම වාසිට්ඨේනි මේ වංශ හතරෙන් කොයි වංශෙන් හෝ කමන්නේ කෙනෙක් යවිදිලා මහාන භාවයට පැවිද්ද ලැබලා අරිහත්ත්වයට පත් වුණොත්, බ්‍රහ්මචර්යාව අවසන් කරලා අරිහත්ත්වයට පත් වුණොත් ලෝකයේ හැම දෙනාම ලෝකයේ අතුරෙහි මේ කියන පුද්ගලයා අක්‍රයයි කියලා කියනවා. කවද මේ අරිහත්ත්වයට පත් වෙච්ච කෙනා ලෝකයා පිළිගන්නවා මෙයා අග්‍ර තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් කියලා. මේ විදිහට මේ අරිහත්ත්වයට පත් වෙච්ච කෙනා ලෝකයා විසින් අග්‍රයයි කියලා සම්මත කරන්නේ අධර්මයෙන්ද? නෑ, ධර්මයෙන්. දැන් බ්‍රාහ්මණයෝ තමන්ගේ වංශය තමයි ශ්‍රේෂ්ඨ කියලා කියාගන්නේ ධර්මයෙන්ද අධර්මයෙන්ද? අධර්මයෙන්. මොකද එහෙම කියන්න කිසිම හේතුවක් නෑ. එයාලාට එහෙම විශේෂ ලක්ෂණයක් නෑ. මේ වංශ හතරෙම අය කුසල් අකුසල් හොඳ නරක එක වගේම කරනවා. එනිසා මේ අය තමන් තමයි උසස් කියලා කියාගන්නේ ධර්මයෙන් නෙමෙයි අධර්මයෙන්. හැබැයි මේ ලෝකෙ මේ කුමන වංශෙන් හෝ කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා උතුම් වූ අරිහත්ත්වයට පත් වුණොත් එයාට ලෝකයා කියන මෙයා අග්‍රයි කියලා. හැබැයි ඒ විදිහට එයා ලෝකයේ අග්‍රයි කියලා කියන්නේ අධර්මයෙන් නෙවෙයි ධර්මයෙන්. අන්න ඒ නිසා වාසිට්ඨේනි මේ ලෝකයේ ධර්මයම තමයි ශ්‍රේෂ්ඨ, අධර්මය නෙවෙයි. වාසිට්ඨේනි මේ ලෝකෙත් පරලෝකයේ ධර්මයම ශ්‍රේෂ්ඨ වෙනවා කියන එක මෙන්න මේ කාරණයෙන් දැනගන්න ඕන. ගෞතමයන් වහන්සේ සාක්‍ය කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් කියලා කොසල් රජතුමා දන්නවා. ඉතින් මේ සාක්‍ය කුලය කියන්නේ කොසල් රජතුමාගේ වංශයටත් එක්ක කුලයෙන් සමානයි. කොසල් රජතුමාගේ වංශයත් සාක්‍ය කුලයත් කියන්නේ වංශයෙන් සමානයි, වෙනසක් නැහැ. ඉතින් මේ සාක්‍යෝ ඒ වුණාට කොසල රජතුමා දැක්කම තමන්ට සමාන වංශිකයෙක් වුණත් දැක්කම ආදර දැක්වීම, වැඳීම, නැගී සිටීම, දැක්කම මාර්ගයෙන් ඉවත් වීම, මේ කියන දේවල් කරනව රජතුමා වෙනුවෙන්. ඒ වගේම මේ කොසල රජතුමත් සාක්‍ය වංශයෙන් ඇවිල්ලා පැවිදි වෙලා බුද්ධත්වයට පත් වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේට ආදර දැක්වීම, වැඳීම, දැක ආසනයෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, මේ කියනවත් දැක්වීම කරනවා. ඉතින් මේ විදිහට මේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේට මේ දේවල් කරන්නේ බුදුරජාණන් වහන්සේ සුජාතයි, මනාකොට ඉපදුණු කෙනෙක්. තමන් දුර්ජාතයි. බුදුරජාණන් වහන්සේ බලවත්, තමා දුර්වලයි. බුදුරජාණන් වහන්සේ දැකුම් කලොයි, තමන් විරූපයි. බුදුරජාණන් වහන්සේ මහා යසස් තියෙන කෙනෙක්, තමන් අල්ප යසස් තියෙන කෙනෙක්. මේ විදිහට හිතාගෙන නෙමෙයි කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ. මේ වගේ දෙයක් හිතාගෙන නම් නෙමෙයි. කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ ධර්මයට කරන සත්කාරයක් විදිහට, ධර්මයට කරන ගරු කිරීමක් විදිහට. ධර්මයටමයි ගරු කරන්නේ, ධර්මයටමයි බොහොමන් දක්වන්නේ, ධර්මයටම තමයි පුදන්නේ, ධර්මයටම තමයි යටත් පැවතුම් දක්වන්නේ. මෙන්න මේ විදිහට කොසල් රජතුමා තථාගතයන් වහන්සේ කෙරෙහි මේ වත් කරන්නේ ධර්මයට කරන වත් කිරීමක් විදිහට. මොකද බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය ධර්මයට කරන ගෞරව කිරීමක් වෙන්නේ කොහමද? ධර්මයේ දේශනා කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ධර්මය එන්නේ බුදුරජාණන් වහන්සේගේ සිතින් තමයි මේ ධර්මය ලෝකයාට දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට කරන ගෞරව කිරීම ධර්මයට කරන ගෞරව කිරීම. මෙන්න මේ විදිහට කොසල් රජතුමා ගෞරව කරන්නේ ධර්මයට. මෙන්න මේ කාරණේනොත් දැනගන්න මේ ලෝකයේ ධර්මයම තමයි උතුම්. ධර්මයට තමයි උතුම් වෙන්නේ කියලා මේ කාරණේනොත් දැනගන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් කුමන කුලයෙන් හෝ ඇවිල්ලා පැවිදි වුණොත් මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා එයා ශ්‍රද්ධාව වෙනස් කරන්න බැරි තත්ත්වයට, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කෙනෙකුට වෙනස් කරන්න බැරි තරමට පත් වුණොත්, ඒ ආර්ය ශ්‍රාවකයාගෙන් කවුරු හරි කෙනෙක් අහනවා නුඹ මොන වංශෙද කියලා. ඒ ආර්ය ශ්‍රාවකයා කියන්නේ මොකද්ද? තමන් ශාක්‍ය වංශිකයෙක් කියලා. මෙයා මොන වංශයෙන් ඇවිල්ලා පැවිදි වුණත් එයා මේ විදිහට ආර්ය භාවයට පත් වුණාම එයාගෙන් අහනකොට නුඹ මොන වංශේ කෙනෙක්ද කියලා එයා පිළිතුරු දෙන්නේ තමන් ශාක්‍ය වංශිකයි කියලා. එහෙම කියන්න හේතුව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිකයි. ඉතින් කෙනෙක් පැවිදි වෙලා ආර්ය භාවයට පත් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය. ඒ නිසා ඒ ධර්මයෙන් නිපදුණා වූ කෙනෙක් තමයි මේ ආර්ය වංශයට පත් වෙන්නේ. ඒ නිසා තමයි එයා ශාක්‍ය වංශිකයි කියලා කියන්නේ. ඒ වගේම එයා බුදුරජාණන් වහන්සේගේ මුවින් නිපදුණා කියලා කියන සුදුසුයි. මොකද ධර්මයේ දේශනා කරන්නේ ශ්‍රී මුකේ. ඒ ධර්මය අහලා තමයි කෙනෙක් ආර්ය භාවයට පත් වෙන්නේ. අන්න ඒ නිසා එයා බුදුරජාණන් වහන්සේගේ මුවින් නිපදුණා කියලා කීමට සුදුසුයි. මෙන්න මේ කාරණේનો දැනගන්න මේ ලෝකේ ධර්මයම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ධර්මයෙන් කියන දේම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. අධර්මයෙන් බ්‍රාහ්මණයන් කියන වංශ කතාව නෙවෙයි. මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ ඉන්න අනතුරුව ඇත්තටම මේ ලෝකයේ සිදුවෙච්ච ලෝකෝපත්ති කතාව දේශනා කරනවා. දැන් මේ බ්‍රාහ්මණයෝ තමන් තමයි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ ඇත්ත කතාව දන්නේ නැතුවනේ නේද? මේ ලෝකේ බිහි වුණේ කොහොමද කියලා මේ බ්‍රාහ්මණයෝ දන්නේ නැහැ. දන්නේ නැතුව තමයි ඒ අය කියාගන්නේ තමන් තමයි ශ්‍රේෂ්ඨ. අපි තමයි බ්‍රාහ්මයාගේ මුවින් නිපදුණු අය කියලා කියන්නේ ඇත්ත කතාව දන්නේ නැතුව. දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම ලෝකේ බිහි වෙච්ච විදිය මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඇත්ත සිදුවීම කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසිට්ඨේනි ඉතා දීර්ඝ කාලයක් ගියහම යම්කිසි කාලයකදී මේ ලෝකය විනාශ වෙනවා. මෙන්න මේ විදිහට මේ ලෝකය විනාශ වෙලා යන කාලයක් එනවා. ඒ විදිහට මේ ලෝකය විනාශ වෙන කාලයේදී මේ සත්‍යය බොහෝ සෙයින් ගිහිල්ලා උපදින්නේ කොහෙද? ලෝක විනාශයේදී සත්‍යය උපදින්නේ ආභස්සර කියන බ්‍රහ්ම ලෝකේ බොහෝ සෙයින් සත්‍යය උපදිනවා. මොකද ලෝක විනාශයේදී හතර අපායත් විනාශ වෙනවා. ලෝක විනාශයේදී හතර අපාය විනාශ වෙනවා. ඒ නිසා මේ කියන ලෝක විනාශය වෙන කාලයේදී සත්‍යය බොහෝ සෙයින් උපදින්නේ ආභස්සර කියන බ්‍රහ්ම ලෝකේ තමයි උපදින්නේ. මේ බ්‍රහ්ම ලෝක වල උපදින්නේ මොනවා කරපු අයද? බ්‍රහ්ම ලෝකෙ යන්න පුළුවන් කොහමද? භාවනා කරලා මොන මට්ටමට ගියායද? ධ්‍යාන උපදවපු අය තමයි බ්‍රහ්ම ලෝකෙට යන්නේ. එතකොට මේ කියන කාලෙදී සත්වය ධ්‍යාන උපදවනවා. ධ්‍යාන උපදවලා ධ්‍යානසිතේ බලයෙන් බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබනවා. මේ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබපු අයගේ ආහාරය මොකද්ද? මොකද්ද ආහාරය? මොකද්ද? අයියන් කියන්නේ ප්‍රීතිය. හරි. බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච අයගේ ආහාරය තමයි ප්‍රීතිය. අපි වගේ මේ කැම ගන්න කට්ටිය නෙමෙයි. ඒ වගේම මෙයාලා බොහොම ප්‍රභාස්වර ශරීර තමයි තියෙන්නේ. තමන්ගේ ශරීරය ආලෝකයෙන් බබලනවා. ඒ වගේම මෙයාලා යන්නේ කොහමද? අපි වගේ අවිදගෙන නැහැද පොළොවේ? මෙයාලා අහසින් යන්නේ. අහසින් යනවා. ප්‍රීතිය ආහාර කරගෙන තමන්ගේ ශරීරය ආලෝකයේ විහිදෙනවා. මෙන්න මේ කියන ලෝකේ තමයි මේ ලෝක විනාශය වෙනකොට සත්වය කියලා උපදින්නේ ආභස්වර බ්‍රහ්ම ලෝකේ. ඒ වගේම මෙයාලා බොහොම සිත්කළු වස්ත්‍ර ආභරණ පැළඳගෙන තමයි ඉන්නේ. මේ විදිහට මෙයාලා මේ ආභස්වර බ්‍රහ්ම ලෝකේ බොහෝ කාලයක් ජීවත් වෙනවා. ඉතින් මෙහෙම දීර්ඝ කාලයක් ගත වුණාම එක්තරා කාලයකදී මේ විනාශ වෙච්ච ලෝකේ ආපහු හට ගන්නවා. දැන් මේ ලෝකේ විනාශ වුණාමනේ මේ ආභස්වර බ්‍රහ්ම ලෝකෙට ගියේ නේද? ඔව්. ඊට පස්සේ නැවතත් මේ ලෝකේ හට ගන්නවා. හට ගැනීම වෙනවා. අන්න ඒ විදිහට මේ පෘථුවිය නැවත හට ගන්න කාලෙදි බොහෝ සෙයින් මේ ආභස්වර කියන බ්‍රහ්ම ලෝකයෙන් ආවිසය අවසන් වෙලා සත්වය මිනිස්සය බවට පත් වෙලා මේ පෘථුවිය නැවත උපදිනවා. මේ තමයි මේ අපි දැන් ජීවත් වෙන මේ පෘථුවියට මුලින්ම සත්වය එන අවස්ථාව තමයි මේ පැහැදිලි කරන්නේ. මේ පෘථුවියට මුලින්ම සත්වය පහළ වෙච්ච විදිය. අද නම් ලෝකේ දැන් ඉගෙන ගන්න අයට කියන්නේ කොහොමද? පරිණාමවාදය කියලා එකන්නේ උගන්වන්නේ නේද? නමුත් මෙන්න බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ ඇත්තටම මේ ලෝකයේ සත්ව ආපු විදිය කොහොමද කියලා. සියල්ලෙන් සියල්ල දන්න බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා මෙන්න මෙහෙමයි මේ ලෝකයේ සත්‍යය එන්නේ. මේ විදිහට මේ පෘථිවිය විනාශ වෙලා නැවත මේ පෘථිවිය හට ගන්නකොට ආභස්වර කියන බ්‍රහ්ම ලෝකයෙන් තමයි සත් මනු මේ පෘථිවියට සත්‍යය එන්නේ. මනුෂ්‍ය භාවය ලැබලා මේ පෘථිවියේ උපදින්නේ. මෙහෙ උපදින්නෙත් මේ අය ධානා සිතින් තමයි උපදින්නේ. මේ අයගේ ආහාරය මොකද්ද? මේ පෘථිවියේ මුලින්ම උපදින සත්වයන්ගේ ආහාරය මොකද්ද? නෑ, තාම මෙයාලගේ ප්‍රීතිය තමයි ආහාරය. මෙයාලා ආභාසර බ්‍රහ්මලෝකේ න්‍යාරි මුලින්ම පෘථිවියට ආපු සත්වයන්ගේ මුල්ම ආහාරය ප්‍රීතිය. තාම ප්‍රීතිය ආහාර කරගෙන තමයි පෘථිවියේ ඉන්නේ. මනුෂ්‍ය විදියට ආවට අපිට තියෙන ශරීරය නෙමෙයි මේ ඇයිට තියෙන මේ මුලින්ම මේ ලෝකෙට ආපු අයගේ ශරීරය ඊට වඩා වෙනස්. ප්‍රීති ආහාර කරගෙන ඒ වගේම මේ අයගේ ශරීරය ආලෝකමත් ආලෝකයේ විහිදුවනවා. ඒ වගේම මේ අය යන්නේ අහසින්. අහසින් තමයි මේ අය යන්නේ. බොහෝම සිත්කළු වස්ත්‍ර ආභරණ පැළඳගෙන තමයි මේ අය ඉන්නේ. මේ විදියට බොහෝ කාලයක් මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනවා මේ පෘථිවියේ. අහසින් යනවා ප්‍රීති ආහාර කරගෙන ආලෝකමත් ශරීරය ඇතුව මුලින්ම මනුෂ්‍ය ලෝකයට ආපු සත්වය අන්න ඒ විදිහට තමයි බොහෝ කාලයක් ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාසිට්ඨේනි මෙන්න මේ කියන සමයෙහි මේ සක්වල මුළු සක්වලම එකම දිය කඳක්. ජලය තමයි මේ සක්වලේ තියෙන්නේ මේ කාලෙදි. ඒ වගේම මහා ඝන අන්ධකාරයක් තියෙනවා. ආලෝකමත් බවක් තියෙන කාගේද? ශරීරවල තමයි තියෙන ආලෝකය. ඒ සත්‍යයන්ගේ ශරීරවලින් ආලෝකය විහිදුවනවා. එහෙම නැත්නම් මේ සක්වල මහා ඝන අන්ධකාරය ඉරපායලා සක්වලට එළිය වැටෙන්නේ නැහැ. සක්වල අන්ධකාරයේ තියෙන සත්‍යයන්ගේ ශරීරවලින් ආලෝකය විහිදෙනවා. ඉරහඳ දෙන්න මේ කාලෙදි ලෝකේ නැහැ. ඒ වගේම තරු නැහැ. රෑ දහවල් කියලා ભેදයක් නැහැ. ඉරහඳ නැතුවම රෑ දහවල් ભેදයක් නැහැනේ. ඒ වගේම මාසය අවුරුද්ද ඍතුව කියලා මෙහෙම බෙදීමක් ලෝකේ නැහැ. ඒ වගේම ස්ත්‍රී පුරුෂය කියලා බෙදීමකුත් නැහැ. බ්‍රහ්ම ලෝකවල ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැනේ. ඒ වගේ මේ බ්‍රහ්ම ලෝකෙන් ආපු අය මේ හුදෙක්ම මේ අයට සත්වයෝ සත්වයෝ කියන නමින් කතා කරනවා. ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා කතා කරන්නේ නැහැ. සත්‍යය කියන නමින් තමයි ඒ අයට කතා කරන්නේ. හැමෝම සත්‍යය. වාසිට්ඨේනේ මේ විදිහට දැන් පොළව කොහොමද තියෙනවා කියේ මේ කාලෙදී? ජල කඳක්. තනිකරම ජල කඳක් තමයි තියෙන්නේ සක්වලම. උණු කරපු කිරිවල නිවෙනකොට මොකද්ද වෙන්නේ? කිරි මතු පිට යෝධය බැඳෙනවා. අන්න ඒ වගේම මේ සක්වලත් මේ ජලය මැත්තේ කාලයක් යනකොට යොදය බැඳෙනවා වගේ රස පොළව කියලා එකක් පැතිරගෙන හිටිනවා. කිරිවල යොදය බැඳෙනවා වගේ ජලය මැත්තේ රස පොළව කියන එක පිහිටනවා. මේක බොහොම සුවඳවත්. ඒ වගේම බොහොම වර්ණවත්. දිව්‍යමය වර්ණයක් තියෙනවා, දිව්‍යමය සුවඳක් තියෙනවා. ඒ වගේම හරියට මේක මොන වගේද කියනවා නම් ඉතාම රසවත් වෙච්ච මී වදයක් යම්සේද ආන් ඒ වගේ බොහෝම මිහිරි රසයක් මේකේ තියෙනවා. ඉතින් මේ කාලේ වාසිට්ඨේනි එක්තරා ලෝල ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ ආශාව අධික සත්වයේ ආශාව තියෙන ආශාව අධික සත්වයක් මෙහෙම හිතනවා. මේක මොකද්ද? කුමක් වෙන්න පුළුවන්ද මේ පොළව? මේ රස පොළව කියන එක මොකද්ද කියලා බලන්න හිතෙනවා. මෙයාට හිතෙනවා මේක දිව්‍යමය සුවඳක් තියෙනවා. ඒ වගේම දිව්‍යමය වර්ණයක් තියෙනවා. මේකේ රසය මොන වගේද කියලා බලන්න සිතුවිල්ලක් පහළ වෙනවා. ලෝල ස්වභාව තියෙන කෙනෙක්, ආශාව තියෙන කෙනෙක්. මෙයා මොකද කරන්නේ? මේ රස පොළව ඇඟිල්ලෙන් ස්පර්ශ කරලා මේකේ රස බලනවා. එතකොට මුළු ශරීරේම පිනා යන ඉතාමත්ම මිහිරි රසයක් තිබුණා මේ පොළවේ. මුළු ශරීරය පුරාම මේ රසය පිනා ගියා කියලා සඳහන් වෙනවා. ඒ තරම් රසයක් මේ රස පොළව තුල තිබුණා කියනවා මොළෙන්ම. මොකද උනේ ඊට පස්සේ? මේකට තදින්ම තණ්හාව ඇති වුණා. ඒ තරම් රසයක් තිබුණා මේ පොළවේ. පුදුමාකාර රසයක් තිබුණා. ශරීරයේම පිනා යන තරම් රසයක් තිබුණා. ඒ නිසා මෙයාගේ හිතට ආසාව ඇති වුණා. තණ්හාව බැසගත්තා. ඔන්න ඔතනින් තමයි ආරම්භ වෙන්නේ මේ සත්‍යාගේ ශරීරය වෙනස් වෙන්න පටන් ගන්න මෙතනින්. එතකම්ම සත්‍යය කොහොමද ගියේ? අහසින්. ආලෝකය විහිදමින් ප්‍රීති ආහාර කරගෙන හිටපු කෙනාට තමයි මේ රස පොළව මොන වගේද කියලා බලන්න හිතුනේ. එයා මේ විදිහට රසය බලනකොට මුළු ශරීරෙම පිනා යන මිහිරි රසයක් තිබුණා. ඊට පස්සේ වාසිට්ඨේනි අන් සත්වයොත් ඒ සත්වයා කරපු දේ බලාගෙන ඉඳලා ඒ විදිහටම කරන්නට වුණා. දුෂ්ඨානුගතය කියලා කියන්නේ ඒකනේ, එක්කෙනෙක් කරන දේ බලාගෙන ඉඳලා අනිත් අයත් ඒකම කරනවා. ඉතින් ලෝකේ ආරම්භ වෙච්ච කාලෙත් මේකම තමයි, මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ. මෙයා කරන දේ බලාගෙන හිටියා, අනිත් අයත් ඒ දේම කරා. ඒක තමයි දුෂ්ඨානුගතය කියලා කියන්නේ. අනිත් අයත් ඒ විදිහටම තම රස පොළව ස්පර්ශ කළලා ඒකේ රස වින්දා. ඒ අයටත් ඒ වගේ මහා මිහිරි රසයක් දැනුණා. ඊට පස්සේ මොකද වුනේ? ඒ හැමෝගෙම හිතේ මොකද වුනේ? තණ්හාව ඇති වුණා. හැම කෙනෙක්ම කතා කරලා පිළිතුරු දෙන්න ඕනේ. එතකොට තමයි තමන්ට අවධානය හිටින්නේ. නැත්තම් තමන්ගේ හිත ටික වෙලාවකින් වෙන දෙයකට යනවා නේද? වෙන කල්පනාවකට යනවා. ඉතින් හැම කෙනෙක්ගේම හිතේ මේ විදිහට තණ්හාව ඇති වුණා. ඊට පස්සේ වාසිෂ්ඨේනියේ ඒ සත්‍යය රස පොළව පිඬු කරලා කෑලි කෑලි කඩාගෙන ආහාරයට ගත්තා. වාසිෂ්ඨේනි මේ විදිහට කෑලි කෑලි කඩාගෙන මේ රස පොළව ආහාරයට ගන්නකොට එයාලගේ ශරීරවල තිබුණු ස්වයන් ප්‍රභාවය අතුරුදහන් වුණා. මොකද මේ එයාලගේ ශරීරයේ ආලෝකය නැති වෙලා ගියා. ඒ වගේම ඉරහඳ දෙක ප්‍රකට වුණා. ශරීරයේ ආලෝකය නැති වෙලා යනකොට එයාලට ආලෝකය ලැබෙන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ අයට ඊට පස්සේ ආලෝකය අවශ්‍ය වුණා. ආලෝකය ගැන එයාලගේ හිතේ කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ ඉරහඳ පහළ වුණා. ඉරහඳ පහළ වුණාම රෑදහවල් කියලා දෙකක් ඇති වුණා. ඊට පස්සේ තරු කියන දේ දකින්න ලැබුණා. ඒ වගේම මාසය, ඍතුව, වර්ෂය කියන මේ දේවල් පහළ වෙන්න ගත්තා. ඉතින් මොළෙම මේ විදිහට ආහාර ගැනීම සමග එයාලගේ ආලෝකය අතුරුදහන් වෙලා ගිහිල්ලා ශරීරයේ රළුභාවයට පත් වෙන්න ගත්තා. අහසින් යන ඒ සියුම් ශරීර තිබිච්ච පළවෙනි සත්‍යයන්ගේ ශරීරයේ රළුභාවයට පත් වෙලා ආලෝකය අතුරුදහන් වෙලා ගියා. වාසිට්ඨේනි ඒ කාලයේදී සත්‍යයෝ රසපලෝ පරිභෝග කරනකොට, වළඳනකොට ඒක ආහාර කරගෙන බොහෝ කාලයක් ගත කළා. බොහෝ කාලයක් මෙයාලට ආහාරය වුණේ මේ රසපොළව. ඉතින් මේ රසපොළව පරිභෝග කරගෙන කරනකොට කාලයක් ගත වෙනකොට ඒ අයගේ ශරීරය තව තවත් රළුභාවයට පත් වෙන්නට ගත්තා. ඒ වගේම අර ශරීරයේ ප්‍රභාස්වර ගතිය නැති වෙලා ගිහිල්ලා පැහැපත් බව අඩු වුණා. ඉතින් එතකොට දැන් මේ පැහැපත් බව එකිනෙකාට වෙනස්. ඇතැම් අයගේ ශරීරයේ පැහැපත් බව වැඩි, තවත් කෙනෙක්ගේ පැහැපත් බව ඒ අයට වඩා අඩුයි. දැන් මේ සත්‍ය අතර ඔන්න ભેදයක් පේන්න ගත්තා. පැහැපත් භාවයෙන් ඒ කියන්නේ සුරූපී භාවයෙන් වැඩි අය සහ අඩු අය කියලා දෙකොටසක් විදිහට දැන් පෙනෙන්නට වුණා. ඊට පස්සේ මේ ශරීරයේ පැහැපත් බව වැඩි අය මොකද්ද හිතුවේ? අපි අනිත් අයට වඩා පැහැපත්. මෙහෙම හිතනකොට හිතේ මොකද්ද පහළ වුනේ? මාන්නය. ඔන්න ලෝකේ මුලින්ම දැන් ඉස්සල්ලාම තණ්හාව ඇති වුණා. තණ්හාවෙන් ආහාර ගන්නකොට ශරීරය රළු වුණා. පැහැපත් භාවය එකිනෙකාට වෙනස් වුණා. ඊට පස්සේ ඕනවුන් මයින්න ගත්තා. මම මෙයාට වඩා පැහැපත්. මෙයා මන්තරම් පැහැපත් නැහැ. මේ විදිහට මයින් එක මැනීම කරන්නට වුණා. ඔන්න හිතේ මාන්නය ඇති වුණා. ඉතින් මේ විදිහට මාන්නයෙන් මේ මිනිසුන්ගේ හිතේ මාන්නය කියන අකුසලය පහළ වෙනකොට මොකද වුනේ? මේ රස පොළව අතුරුදහන් වෙලා ගියා. රස පොළව නැති වෙලා යනවා. රස පොළව අතුරුදහන් වුණාම මේ මිනිස්සු එක තැනකට රැස් වෙලා, අහෝ රස පෘථුවිය රසයි, මේ පෘථුවිය රසයි කියලා පුන පුනා කියන්නට වුණා. අදත් මිනිස්සු යම්කිසි රසයක් ලැබුණාම අහෝ රසයි කියලා මෙහෙම කියනවා. මේ කීම ආරම්භ වෙන්නේ මේ පෘථුවේ ආරම්භ වෙච්ච කාලේ ඉඳලා එන කීමක් තමයි මේ තාමත් කියන්නේ. ඒත් මිනිස්සු දන්නේ නැහැ මේ කතාව ආරම්භ වෙන්නේ මේ පෘථුවේ ආරම්භ වෙච්ච කාලේ ඉඳලා එන කතාවක් තමයි කියලා අද කියන අය දන්නේ නැහැ. ඉතින් මේ විදිහට රසබලව අතුරුදහන් වුණාට පස්සේ මේ අයට ආහාරයක් අවශ්‍ය වුණා. ඊට පස්සේ මොනවද පහළ වෙන්නේ? ආහාරය විදිහට මොකද්ද පහළ වෙන්නේ? අහලා තියෙනවද? භූමි පප්පටක කියලා එකක් ඊට කලින් පහළ වෙනවා. ඒකට කියන නම භූමි පප්පටකය. මේක යම්සේ නාහතු. හතු විශේෂ පහළ වෙනවනේ පොළවේ එකපාරට හතු පිපෙනවනේ. අන්න ඒ වගේ මේ භූමි පප්පටක කියන එක පොළවේ පහළ වෙනවා. මේකත් බොහොම පැහැපත්. ඒ වගේම සුවඳවත්, ඒ වගේම රසවත්. මී වදයක් වගේ බොහොම රසයි. ඊට පස්සේ මේ සත්වයන්ට ආහාරය උනේ මේ භූමි පප්පටක තමයි මේ අයට ආහාරය බවට පත් උනේ. ඉතින් මේ භූමි පප්පටකේ ආහාර කරගෙන ඉන්නකොට ඒ සත්වයන්ට බොහෝ කාලයක් මේ විදිහට භූමි පප්පටකේ ආහාර කරගෙන ඉන්නවා. එහෙම කාලය ගත වෙනකොට මෙයාලගේ ශරීරයේ පැහැපත් බව තව තවත් අඩු වෙලා තව තවත් ශරීරයේ රළු භාවයට පත් වෙනවා. ඉතින් මේ අය අතර ඇතම් කෙනෙකුගේ ශරීරය පැහැපත් බව වැඩි, ඇතම් අයගේ අඩුයි. දැන් ශරීර වෙනස බොහෝම ගොඩක් තියෙනවා. එකින් එක අයගේ ආරම්භයේදී නම් ඔක්කොම එක වගේ ශරීර, ආලෝකමත් අහසින් යන අය. දැන් මේ තණ්හාවයි මාන්නයයි ඇති වෙන්න ඇති වෙන්න මේ මිනිස්සු අතර වෙනස්කම වැඩි වෙනවා. වෙනස පරතරයේ වැඩි වෙලා පැහැපත් භාවයෙන් වැඩි අය අඩු අය තව තවත් ප්‍රකට වෙන්න ගත්තා. පැහැපත් භාවයෙන් වැඩි අය හිතුවා අපි මෙයාලට වඩා පැහැපත් කියලා. මේ විදිහට මාන්නයම තව තවත් වැඩි වුණා. මේ විදිහට මාන්නයෙන් තමන් ගැන අකුසල් පහළ වෙනකොට මේ භූමි පප්පටක කියන ආහාරයත් ලෝකේ අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ ලෝකේ පහළ වෙච්ච ආහාරය තමයි බදාලතාව කියලා කියන්නේ. මෙන්න මේ බදාලතාව කියන ආහාරයත් බොහෝම රසවත්, බොහෝම වර්ණවත්, ඒ වගේම බොහෝම සුවඳවත්. හරියට මේකත් මී වදයක් වගේ බොහෝම රසයි. වාසිට්ඨේනි ඒ කාලයේ මේ සත්වයෝ මේ බදාලතාව වළඳන්නට පටන් ගන්නවා. ඉතා බොහෝ කාලයක් මේ අය ආහාරය විදිහට මේ බදාලතාව අනුභව කරනකොට මෙයාලගේ ශරීරය තව තවත් රළු භාවයට පත් වෙනවා. පැහැය අඩු වෙලා යනවා. ප්‍රභාස්වර ගතිය අඩු වෙනවා. ඉතින් ඇතම් කෙනෙක් පැහැපත්. ඇතම් කෙනෙක් පැහැපත් භාවයෙන් අඩුයි. පැහැපත් භාවයෙන් වැඩි අය හිතනවා අපි මේ අයට වඩා පැහැයෙන් වැඩි කියලා. මේ විදිහට තමන් අතර මාන්නයම වැඩි වෙන්න පටන් ගත්තා. මේ මාන්නය වැඩිවීම හේතු කරගෙන පොළවේ මේ ආහාරය විදිහට තිබුණු මේ බදාලතාව කියන එක අතුරුදහන් වෙලා යනවා පොළවේ. මේක අතුරුදහන් වෙලා ගියාම ඊළඟට මිනිස්යන්ට ආහාරය විදිහට පහළ වෙන්නේ ලෝකයේ සීසාන්නේ නැතුව මේ පොළවේ හටගෙන ඒ වගේම කුඩු නැති, දහයියා නැති, සුවඳවත් සහල්ම ඵලයේ කොටගෙන තියෙන හැල් විශේෂයක් පහළ වෙනවා. මේ මුලින්ම ලෝකයේ පහළ වෙන හැල්, මේවට දහයියා තිබුණාද? දහයියා නැවි පොතු නෑ මේවට. තනිකරම සහල් තමයි තියෙන්නේ. ඒ වගේම මේක සීසාලා පොළවේ හිටවන්න ඕන එකක් නෙවෙයි. ඉබේම පොළවේ හටගත්ත මේ හැල් කියන විශේෂය. මේක හාල් සහල් විශේෂයක්. මේ විදිහට පහළ වෙනවා. මේක තමයි ඊට පස්සේ සත්‍යයාගේ ආහාරය. බදාලතාව අතුරුදහන් වුණාට පස්සේ තමයි මේ සහල් ලෝකේ පහළ වුණේ. ඉතින් මේකත් බොහෝම රසවත්. ඊට පස්සේ මේ සත්‍යය බොහෝ කාලයක් ආහාරය කරගන්න මේ සහල්. මේ අය මොකද කරන්නේ? මෙයාලට ආහාරය ඕන වෙනකොට හවස් වේලෙහි හවසට ඇති වෙන්න ගිහිල්ලා සහල් අරගෙන එනවා. අරගෙන ඇවිදිලා ඒ සහල් ගෙල කන්න අවශ්‍ය දද වගේ. එහෙම අවශ්‍ය නැහැ. ඒ සහල් බොහොම ප්‍රණීතයි. ඒ විදිහටම ආහාරයට ගන්න පුළුවන්. මේ විදිහට ඒ සහල් උදේට අවශ්‍ය සහල් උදේට ආහාරයට ගන්න. ඒ වගේම දවල්ට අවශ්‍ය වුණා දවල්ට අරගෙන ඇවිල්ලා දවල්ට ආහාරය ගන්න. මේ විදිහට ඒ වෙලාවට අවශ්‍ය හාල් අරගෙන ඇවිදලා ඒ විදිහට තමන්ගේ ආහාරය ආහාර කෘත්‍ය සිදු කරගෙන කාලයක් ගත වෙනවා. මේ විදිහටත් බොහෝ කාලයක් ගත වුණා. තමන්ට අවශ්‍ය ටික ඒ වෙලාවට අරගෙන ඇවිදලා ආහාරයට ගන්නවා. මේ විදිහට තමයි බොහෝ කාලයක් ගත වෙන්නේ. වාසිට්ඨේනි යම්සේ ඒ සත්වයෝ සීසෑමක් නොකර බිම හටගෙන පැහැෙන ඒ හැල් සහල් පරිභෝග කරනකොට එයම වළඳනකොට එයම ආහාර කොටගෙන ඉන්නකොට ඉතා බොහෝ කාලයක් මේ විදිහට ගත වෙලා යද්දී ඒ සත්වයන්ගේ සිරුරෙහි තිබුණු රළු බව තව තව වැඩි වෙනවා. පැහැපත් බවත් තව තව අඩු වෙලා යනවා. රළු බව වැඩි වෙලා පහපත් බව අඩු වෙනවා. මෙන්න මෙතනදී තමයි ස්ත්‍රී පුරුෂ ભેදය හටගන්නේ. මේ වෙනකම්ම ලෝකයේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. සත්වයෝ විදියට තමයි ඉන්නේ. මේ විදියට හැල් සහල් පහළ වෙලා මේව ආහාර කරගෙන මාන්නයක් වැඩි වෙනකොට සත්වයන් තුළ ස්ත්‍රීන්ට ස්ත්‍රී ලිංගයත් පුරුෂයාට පුරුෂ ලිංගයත් පහළ වෙනවා. මේ විදියට ස්ත්‍රී පුරුෂ ભેදය ඇති වෙන්නේ සංසාරයේ පෙර කාලයේදී ස්ත්‍රීන් විදියට ඉඳලා හිටපු අයට ස්වභාවයෙන්ම ස්ත්‍රී ලිංගය තමයි පහළ වෙන්නේ. පුරුෂාත්මවල ඉඳපු අයට පුරුෂ ලිංගය පහළ වෙනවා. බොහෝ විට සත්වය පුරුෂයන් වෙච්ච අය පුරුෂයන් විදියට ජීවත් වෙනවා. කාම මිත්‍යාචාරය කියන අකුසලයේ කරොත් තමයි පුරුෂයන් ස්ත්‍රීන් බවට පත් වෙන්නේ. ස්ත්‍රීන් පුරුෂයෙක් බවට පත් වෙන්න ඕන නම් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා තමයි පුරුෂාත්ම භාවයකට යා යුතු වෙන්නේ. එහෙම නැත්නම් ස්ත්‍රීන්ට ස්ත්‍රී ආත්මම ලැබෙනවා, පුරුෂයාට පුරුෂාත්ම ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ හැල් සහ ආහාර කරගෙන ඉන්නකොට ස්ත්‍රී පුරුෂ ભેදය ලෝකේ පහළ වුණා. ඊට පස්සේ මොකක්ද වුනේ? මේ ස්ත්‍රීන් පුරුෂයන් දෙස, පුරුෂයා ස්ත්‍රිය දෙස බොහෝ වෙලා බලාගෙන ඉන්නවා. මේ විදිහට පුරුෂයා ස්ත්‍රිය දිහා බොහෝ වෙලා ඔවුනොවුන් දෙස බලාගෙන ඉන්නකොට මෙයාට මොකද්ද? රාගය පහළ වෙනවා. මෙන්න මෙතන තමයි රාගය පහළ වෙච්ච තැන. මේ ලෝකයේ ආරම්භයේ ඉස්සෙල්ලාම රාගය පහළ වෙච්ච තැන. මේ රාග පරිදාහය කයෙහි බැසගත්තහම ඒ රාගය හේතුවෙන් මේ අය මෙවුන් දම් සේවනය කරනවා. ස්ත්‍රී පුරුෂයන්ගේ කරන සේවනයට කරනවා. වාසිට්ටේනේ ඒ සමයෙහි යම් සත්වයෙක් මෙවුන් දම් සේවනය කරන බව දකින කොට අනිත් අය මෙවුන් දම් සේවනය කරනවා දකිනවා. දකිනකොට අනිත් අය කියන වසලිය නැසෙව, වසලිය වෙනසෙව. කෙසේ නම් එක් සත්වයෙක් තවත් සත්වයෙක්ට මෙහෙම කරනවාද කියලා අනිත් අය පස්සලින් දමලා ගහනවා. තව කෙනෙක් අළු වලින් දමලා ගහනවා. තවත් කෙනෙක් ගොම වලින් දමලා ගහනවා. මේ විදිහට ලෝකයේ මුලින්ම මේ මෙවුන් දම් සේවනය කරනවා අනිත් අය දැක්කහම ඒ අයට පස්සලින් දමා ගැසීම කරනවා. අනිත් අය අළු දමා ගසනවා, තව කෙනෙක් ගොම දමා ගසනවා. දැනුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැනුත් ලෝකයේ මේ වගේ දෙයක් කරනකොට මෙහෙම දෙයක් වුණොත් ඒ අයට පස් දමා ගැසීම ආදිය සිදු කරනවා. මේකත් මේ ලෝකයේ පුරාණයේ ඉඳලා පැවතගෙන එන දෙයක්. වාසිට්ඨේනි ඒ සමයේ පස් දමා ගැසීම කියන මේ මෙවුන් දම් සේවනයේ ලෝකයේ ආරම්භයේදී අධර්මයක්. ලෝකයේ ආරම්භයේදී මේක අධර්මයක් විදිහට තමයි ක්‍රියාත්මක වුනේ. මේක වැරදි, අතිශයින්ම මේක නොකළ යුතු අධර්මයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාසිට්ඨේනි ඒක අද ලෝකයේ ධර්මයක් කියලා සම්මත වෙලා තියෙනවා. වාසිට්ඨේනි ඒ සමයේ යම් සත්ව කෙනෙක් 50යි මෙවුන් දම් සේවනය කරනවාද ඒ අය 3 මාසයක් එහෙමත් නැත්නම් මාස දෙකක් විතර තමන්ගේ ගමට හෝ නියම් ගමට හෝ පිවිසෙන්නට අවසර දෙන්නේ නැහැ. තමන්ගේ ගමනොත් පිටුවහල් කරනවා. මේ වගේ දෙයක් කරොත් කෙනෙක් මුලින්ම ලෝකයේ හිටපු සත්ව එයාලව තමන්ගේ ගමෙන් පිටුවහල් කරනවා මාස 3කට හරි මාස 2කට හරි. මෙන්න මේ විදිහට මේක අසත් ධර්මයක්. වාසිට්ඨේනි ඒ සමයේ සත්වයෝ යම් කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවා යම් හේකින් මේ අසත් ධර්මයේ මේ මෙවුන් දම් සේවනයේ බොහෝ වෙලාවක් යෙදෙන්නට ඕනෑ අය කියලා හිතක් පහළ වෙලා ඒ අය මොකද කරන්නේ? ඒ සඳහා ගයක් ඇති කර ගන්නට අවශ්‍ය වෙනවා. අනිත් අය දැක්කාම තමයි තමන්ට පස් ගැසීම, ගොම ගැසීම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ අයට අවශ්‍ය වෙනවා ගයක් තනන්න. මෙන්න මේකට තමයි ලෝකෙ මුලින්ම ගයක් තනන්න ඕන වෙන්නේ. මෙන්න මෙතන මේ තමයි මේ ලෝකෙ මුලින්ම ගෘහයක් සාදාගත් තැන. ඒ මේ මෙවුන් දම් සේවනය සඳහා තමයි මුලින්ම මේ ගයක් ලෝකයේ පහළ වුණ බව සඳහන් වෙන්නේ. වාසිට්ඨේනේ කාලයේදී එක්තරා අලස ගති ඇති සත්වය, ඒ කියන්නේ කම්මැලි සත්වය. උදේ භෝජන පිණිස උදෑසනද, හවස භෝජන පිණිස හවසද මේ හැල් සහල් අරගෙන එනවා. මෙයා මෙහෙම හිතනවා, මේ වෙනකන් ලෝකයේ තිබුණේ උදේට අවශ්‍ය ආහාරය උදේට ගේනවා, හවසට අවශ්‍ය ආහාරය හවසට ගේනවා. එක්තරා කම්මැලි සත්වයෙක් මෙහෙම හිතනවා. මම කොමටද මේ විදිහට වෙහෙසෙන්නේ? උදේටත් හැල් සහල් ගේන්න ඕනේ, හවසටත් හැල් සහල් ගේන්න ඕනේ. මම මොකටද මෙහෙම වෙහෙසෙන්නේ? මම ගිහිල්ලා එකවරම එක්වරම හැල්සහල් අරගෙන ආවනම් හොඳයි කියලා උදේ හවස දෙකටම ඇති තරම් එකපාරම අරගෙන එනවා. ඊට පස්සේ උදේ බොදුන් පිණිස හැල්ගෙනවා. අනිත් සත්වය ඇවිල්ලා එයා ගාවට කියනවා උදේ බොදුන් පිණිස විතරයි අනිත් අය හැල්සහල් ගෙනාවේ. අනිත් අය දවල්ට ගේන්න යන ලං වෙලා අර අනිත් කෙනාට කියනවා අපි යමු එහෙනම් හැල්සහල් අරගෙන යමු. මෙයා කියනවා නෑ මම උදේ දවල්ටත් එක්ක ගෙනාව. ඔන්න මුලින්ම ලෝකේ රැස් කරලා තියාගන්න පටන් ගත්තා. දැන් මෙච්චර වෙලා ඇවිල්ලා තමන්ගේ ගෙදර ගොඩ ගහලා තියාගත්තේ නැහැ. ඒ වෙලාවට අවශ්‍ය ටික තමයි. ඔන්න මෙතන තමයි මුලින්ම ගෙනල්ලා ගොඩ ගහන්න පටන් ගත්තේ. එයා කියනවා මම දවල්ටත් එක්ක අරගෙන ආවා කියලා එයා යන්නේ නැහැ. ඊට පස්සේ අනිස්සත්වය මොකද හිතන්නේ? ආ ඒකත් හොඳයි තමයි කියලා හිතන් අනිත් අයත් අපිත් දෙපාරකටම ඇති වෙන්න එකපාර ගේනවා කියලා අරගෙන එනවා. ඉතින් මේ විදිහට දැන් දිනපතා අවශ්‍ය ටික අරගෙන එනවා. ටික දවසක් යනකොට ආය හිතෙනවා මම එක දවසකට ඇති වෙන්න ගේනවට වඩා හොඳයිනේ එකපාර දවස් දෙකකට ගෙනවා නම්. ඊට පස්සේ ඔන්න දැන් කොහමද දවස් දෙකකට ඇති වෙන්න එකපාර ගේනවා එක පුත්‍රලේ. අනිත් අය ඇවිල්ලා කියනවා පහුවදා යමු අපි හැල්සහල් අරගෙන. මෙයා කියනවා නෑ මම ඊයේ අදටත් එක ගෙනාවා. ඊට පස්සේ අනිත් අය හිතනවා ඒ ක්‍රමෙත් හොඳයි තමයි කියලා දවස් දෙකකට ගේනවා. ඔන්න මේ විදිහට ඊට පස්සේ දවස් 3කට දවස් 4කට ওই විදිහට අරගෙන එන්නට උනා. මේ විදිහට මේ සත්‍යය තුළ තණ්හාව වැඩි වෙනකොට ගෙනලා රැස් කරන්න ගත්තාම මොකද වුනේ? දැන් මීට කලින් නම් හැල්සහල් අරගෙන ආපුවාම උදේ අරගෙන ආපුවාම හවස එතනට යනකොට ඒවා ආයෙත් හැදිලා. එතන අඩුවක් පේන්න නැහැ, කැපුව බවක්වත් පේන්න නැහැ. දවල් වෙනකොට ආයෙ තිබුණා වගේම හැල්සහල් හැදිලා තියෙනවා. දැන් මෙහෙම දවස් දෙක තුනකට එකපාර ගෙනල්ලා ගොඩ ගහන්න ගත්තාම මිනිස්යාගේ හිතේ අකුසලයේ වැඩි වුණා. ඊට පස්සේ මොකද වුනේ? යම් තැනක හැල්සහල් කපා ගත්තොත් එතන දවල් වෙද්දි හැදිලා නැහැ. දවල් වෙද්දි ඒ කපපු තැන හැල්සහල් නැවත හැදිලා නැහැ. ඒ වගේම වාසිට්ටේනේ මේ විදිහට කාලයක් හැල්සහල් රැස් කරලා තබාගෙන පරිභෝග කරන්නට ගත්තාම ඒ කාලයේ දැන් මෙච්චර කල් මේ හැල්සහල් වල 10යි තිබුණේ නැහැ, පොතු තිබුණේ නැහැ, කොඩු තිබුණේ නැහැ. ඔන්න ඊට පස්සේ මේ හැල්සහල් වසා ගැනීම වුණා 10යි. ඒ කියන්නේ වී පොත්ෙන් මේක වසා ගන්නට වුණා. ඒ වගේම හැල්සහල් කපාගත්ත තැන යලි වැඩුණේ නැහැ. මෙච්චර කල් කපාගත්තට ආයෙ එතන දවල් වෙද්දි හැදෙනවා. ඒ වගේම පොත්තක් නැහැ. දැන් මිනිස්සුන්ගේ හිතේ මේ ලෝභය වැඩි වෙන්න මේවා වටා දා වී පොත්ත ඇති වුණා. ඒ වගේම කපපු තැන නැවත සහල් ඇති වුණේ නැහැ. ඒ වගේම මේ හැල්සහල් පඳුරු එකට පිහිටන්නට වුණා. වාසිට්ටේනි ඒ කාලේ මේ සත්‍යය එක තැනකට රැස් වෙලා මෙන්න මේ විදිහට කතා කර ගන්නවා. බවත්නි මේක බොහොම ඛේදවාචකයක්. ලාමක ස්වභාවය කියන්නේ මේ අකුසල් සත්‍යය කෙරෙහි පහළ වෙනකොට මෙන්න මේ වගේ දෙයක් වුණා. අපි ඉස්සර නම් මනෝමය ශරීරයක් තමයි අපිට තිබුණේ. මේ ලෝකේ ආරම්භයේ හිටපු සත්‍යය මේ විදිහට තමයි කතා කරන්නේ. ඇවිල්ලා මේ විදිහේ සාකච්ඡාවක් කරනවා. මුලදී අහසින් යන මනෝමය ශරීරයක් තමයි තිබුණේ. ඒ වගේම ප්‍රීතිය තමයි ආහාරය වෙලා තිබුණේ. ශරීරයෙන් ආලෝකය විහිදුණා. ඉතා සෝභමාන වස්ත්‍ර ආභරණ කලඳගෙන තමයි හිටියේ. මේ විදිහට බොහෝ කාලයක් හිටියා. එහෙම ඉන්නකොට කිසි කාලයකදී බොහෝ කාලයක් ගියාම රස පොළව පැතිරි වුණා. මේ රස පොළවේ ආහාර කරගන්න පටන් ගත්තාම මේ රස පොළව කෑලි කෑලි කඩලා ආහාරයට ගන්නට පටන් ගත්තාම ශරීරයේ තිබුණු ආලෝකමත් බව අතුරු දහන් වුණා. ආලෝකය නැති වෙලා ගියාම ඉරහඳ ප්‍රකට වුණා. ඉරහඳ පහළ වුණාම තාරකා ප්‍රකට වුණා. ඊට පස්සේ රාය දහවල් මාස ඍතු සංවස්තර අවුරුදු කියන දේවල් ලෝකයේ ඇති වුණා. මේ රස පොළව පරිභෝග කරනකොට ඒක ආහාර කරනකොට බොහෝ කාලයක් මේ විදිහට අපි ගත කරා. මේ සත්‍යයෝ කියනවා ඒ අය රස පොළව ආහාර කරන් බොහෝ කාලයක් ගත කළා. අකුසල ධර්මයන් පහළ වෙනකොට තව තවත් මාන්නාදී අකුසලයේ පහළ වෙනකොට රස පොළව අතුරු දහන් වුණා. රස පොළව නැති වෙලා ගිහිල්ලා මේ භූමි පප්පටක ඇති වුණා. භූමි පප්පටක ආහාර කරගෙන බොහෝ කාලයක් ගත වෙනකොට හිතේ අකුසලයේ වැඩි වෙනකොට මේ භූමි පප්පටක අතුරු දහන් වුණා. භූමි පප්පටක අතුරු දහන් වුණාම බදාලතාව පහළ වෙනවා. මේ බදාලතාව පරිභෝග කරගෙන බොහෝ කාලයක් ගත වෙනකොට නැවතත් ඕනෝන් තුළ මැනීම ඇති වුණා. මම නුඹට වඩා පහපත්, මේ විදිහට මාන්නයත් ඇති වුණා, අකුසලයේ හිතේ වැඩි වුණා. මේ විදිහට කාලයක් ගත වෙනකොට බදාලතා වතුරු දහන් වෙලා සුවඳ ඇති හැල්සහල් ඇති වුණා. මේ හැල්සහල් ශ්‍රීසාපුබිමේ හිටවන්න අවශ්‍ය නැහැ. උදේ නෙලාගත්තොත් හවස් වෙනකොට එතන නැවත හැදිලා තියෙනවා. මේ විදිහට හැල්සහල් පරිභෝග කරගෙන කාලයක් ගත වෙනකොට ස්ත්‍රී පුරුෂ භේදයත් ඇති වුණා, මෙවුන්දම් සේවනය ඇති වුණා. මේ වගේ අකුසල ධර්මයන් වැඩි වුණා, රැස් කරලා තියාගන්න පටන් ගත්තා. මේ විදිහට මේ අකුසල් වැඩි වෙනකොට උදේ නෙලාගත්ත තැන හවස් වෙනකොට නැවත හට ගැනීම නැති වෙලා ගියා. ඒ වගේම මේ සහල් වටේට වී පොත්තක් ඇති වුණා. මේ කියන දේවල් ඇති වුණා. වාසිට්ඨේනි ඊට පස්සේ මේ සත්‍යෝ කරේ මේ තියෙන හැල් සහල් වලට සීමා මායිම් බෙදාගත්තා. මෙන්න මේ ටික තමයි නුඹට අයිති කොටස. මේ ටික තමයි නුඹට අයිති කොටස. මේ වෙනකන් ලෝකයේ මේ හැල් සහල් කියන ඒවා තියෙනවා, ඉඩකඩම් තියෙනවා. නමුත් බෙදා වෙන් කරගත්තේ නැහැ. තමන්ගේ කොටස කියලා වෙන් කරගෙන තිබුණේ නැහැ මේ වෙනකන්. මෙන්න මෙතනින් තමයි ලෝකයේ මේ ඉඩකඩම් බෙදා වෙන් කරගන්න පටන් ගත්තේ. මෙන්න නුඹට කියලා තමන්ගේ කොටස වෙන් කරලා දුන්නා. නුඹ මේ කොටසෙන්ම තමන්ගේ ආහාරය සපයා ගන්නට ඕනේ. ඉතින් වාසෙට්ටේන ඒ කාලේ එක්තරා ලෝභය තියෙන ස්වභාවයෙන්ම ලෝභය අධික එක්තරා සත්වයේ මෙහෙම හිතනවා. එයා හිතනවා එයාගේ කොටස රැක ගන්න ඕනේ. තමන්ගේ කොටස රැකගෙන වෙන කෙනෙකුගේ කොටසෙන් මම ටිකක් ගන්නවා. එයා මොකද කරන්නේ? තමන්ගේ කොටස වෙන් කරලා දුන්නාම තමන්ට වෙන් කරලා දුන්න කොටස තියාගෙන අනුන්ගේ එකකින් කපා ගන්නවා කියලා හැල්සහල්. අනිත් අය මේක දැකලා මෙයාව අල්ලා ගන්නවා. මෙතන තමයි ලෝකෙ ඉස්සෙල්ලාම මොකද පටන් ගත්තේ? හොරකම් කරන්න පටන් ගත්ත තැන. මෙයාව අල්ලා ගන්නවා. අල්ලගෙන එයාට අවවාද කරනවා. මේ වගේ දෙයක් නුඹ මොකද්ද මේ කරේ? තමන්ගේ කොටස තියාගෙන අනුන්ගේ කොටසෙන් අරගෙන ගියා. නුඹ ඇයි මෙහෙම කරේ? නුඹ ඒකාන්තයෙන් මේ ලාමක දෙයක් තමයි කරේ. මීට පස්සේ මෙහෙම දෙයක් කරන්න එපා කියලා අවවාද කරලා පිටත් කරලා යවනවා. පළවෙනි හොරකම් කරපු කෙනාට අවවාද කරලා යවනවා ආයෙ කරන්න එපා කියලා. ඒ සත්‍යය මොකද කරන්නේ? ආයෙත් සරයක් ඒකම කරනවා. ආයෙත් සරයක් ඒකම කරලා ආයෙත් සරයක් අහුවෙනවා. අහුවුනහම දෙවෙනි පාරත් කියන නුඹ ලාමක වැඩක් කරේ. නුඹට කොටසක් වෙන් කරලා දීලා තිබුණා. නුඹ ඒතික රැකගෙන අනුන්ගේ එකකින් ගත්තා කියලා මොකද කරන්නේ? දෙවෙනි පාර ආයෙත් අවවාද කරනවා. අවවාද කරලා දෙවෙනි වතාවටත් සමාව දීලා පිටත් කරලා අරිනවා ආයෙ මෙහෙම කරන්න එපා කියලා. ඊට පස්සේ තුන්වෙනි පාරටත් මෙයා ඒ දේම කරනවා. තුන්වෙනි පාරත් මෙයාව අල්ලා ගන්නවා. අල්ලාගෙන ඒ වතාවේ කියන නුඹලාමක දෙයක් කරේ. නුඹ ආයෙ නම් මේ වගේ දෙයක් කරන්න එපා කියලා නිකන් හිටියද? නෑ, තුන්වෙනි පාර ආයෙ කරන්න එපා කියලා අතෑරියේ නෑ. මොකද කරේ? ආයෙ මේ වගේ දෙයක් කරන්න එපා කියලා එක්කෙනෙක් අතින් ගැහුවා, තව කෙනෙක් ගල් වලින් ගැහුවා, තව කෙනෙක් දණ්ඩකින් ගැහුවා. මෙන්න මෙතන තමා පහර දෙන්න පටන් ගත්තේ. තව කෙනෙකුට ගහන්න පටන් ගත්තේ මෙතන. හොරකම් කරලා අවු වෙලා තමයි දෙපාරක්ම කිව්වා එපා කියලා ඇහුවේ නෑ. තුන්වෙනි පාර පහර දෙන්න පටන් ගත්තා. ඔන්න ඔතනින් තමයි ලෝකයේ මේ අනිත් අයට පහර දෙන එක පටන් ගත්තේ. වාසිට්ඨේනි එතන් පටන් අදින්නාදානේ, මේ හොරකම් කිරීම, මේ වගේම ගරිහා කිරීම, බොරු කීම කියන එක මේ දේවල් ඇති වුණා. දඬු අතට ගත්ත එක පටන් ගත්තා. වාසිට්ඨේනි ඉක්මිති ඒ සත්‍යව රැස් වෙලා මෙන්න මෙහෙම කියනවා. බවත්නි බොහෝම ඛේද වාචකයා, මේ අය කෙරෙහි දැන් සොරකම කියන එක පැන නැග්ගා. ගරිහා කිරීම, ඒ වගේම දඬු වලින් පහර දීම, මේ කියන දේවල් දැන් සත්‍යයා තුළ මේ අකුසල ධර්මයන් පහළ වුණා. මේක ඛේද වාචකයක්. අපි ඒ නිසා මෙහෙම දෙයක් කරමු. යම්කිසි කෙනෙක් වැරද්දක් කරොත් එහෙම එයාට බයින්න ඕනනේ. ඒ දොස් නැගිය යුත්තාට දොස් නැගීමට, ගැරහිය යුත්තාට ගරිහා කිරීමට, ඒ වගේම රටෙන් නෙරපිය යුත්තාව රටෙන් නෙරපීමට, මෙන්න මේ කියන දේවල් කරන්නට සුදුසු වෙච්ච එක්තරා සත්වයෙක් අපි තෝරලා පත් කරමු. එයා තමයි එයාට කරන්න තියෙන මොකද්ද? වැරදි කරපු කෙනාට ගරිහා කරන්න, නිඳා කරන්න, රටෙන් නෙරපන්න ඕන කෙනාව නෙරපන්න. මෙන්න මේ කටයුතු කරන්න අපි එක්තරා සත්වයක තෝරලා පත් කරමු. එයා ඊට පස්සේ හැල්සහල් ආදිය අරන් එන්න යන්න ඕනේ නෑ. අපි එයාට අපි හැමෝම එකතු වෙලා ටික ටික එයාට හැල්සහල් ලබලා දෙමු. එයා තමයි එතකොට මේ දඬුවම් කිරීම කරන්නේ. මෙන්න මෙතනින් තමයි ලෝකෙට මුලින්ම පහළ වෙන්නේ කවුද? රාජ කෙනෙක්, පාලකෙක් පහළ වෙන තර පාලකෙක් පහළ අවශ්‍ය වුණේ මේ වැරදි කරපු අයට දඬුවම් කරන්නට. ඊට පස්සේ Taman අතර ඉන්න අයගෙන් ඒ අය අතර හිටපු අයගෙන් මහේ සාක්ෂි භාගින් වැඩි බොහොමව දකුම් කළු කෙනෙක්ව තෝරාගෙන එයාට කියනවා නුඹ තමයි ඊට පස්සේ මේ කටයුත්ත කරන්න ඕනේ, නුඹට අවශ්‍ය දේවල් අනිත් අය ලබලා දෙනවා. මෙන්න මේක තමයි මහා සම්මතය කියන පළවෙනි නම පටන් ගන්න මෙතනින්. මහා ජනයා විසින් සම්මත කරපු නිසා මේක මහා අසම්මත. ඔන්න පළවෙනි නම් විහාරය ආරම්භ වෙනවා. වාසිට්ඨේනි, ඒ වගේම කෙතට අධිපති වෙච්ච නිසා ශාස්ත්‍රීය කියලා දෙවෙනි නම් විහාරය පහළ වෙනවා. වාසිට්ඨේනි, ධර්මයෙන් අනිත් අයව සුවපත් කරනවා. පිනවානෝයි රජ කියලා තුන්වෙනි නම් විහාරය ඇති වෙනවා. එතන මේ රජතුමා කියන නමේ තේරුම මොකද්ද? ධර්මයෙන් අනිත් අයව සුවපත් කරනවා, පිනවනවා. මෙන්න මේක තමයි ලෝකයේ රජ කියන දේ පටන් ගත්තේ, ධර්මයෙන් අනිත් අය සුවපත් කරනවා, පිනවනවා. මෙහෙම තමයි රජ කෙනෙකුගේ ආරම්භය. මේක තමයි අද මේ මට්ටමට පත් වෙලා තියෙන්නේ. ආරම්භය සිද්ධ වුණේ මෙතන. ධර්මයෙන් සත්‍යව සුවපත් කරනවා, පිනවනවා. ඊට පස්සේ වාසිට්ඨේනි, මෙසේ පැරණි වෙච්ච ආක්‍රයයි දක්නාලද මේ නම් විවහාරය. මෙන්න මේ විදිහට ශාස්ත්‍රීය මණ්ඩලය, ඒ කියන්නේ මේ ශාස්ත්‍රීය වංශය ආරම්භ වෙනවා මෙතන. කොහොමද මේ කෙතට ශේෂ්ත්‍රේට අධිපති වුණා අය කියලා ශාස්ත්‍රීය කියන වංශය ආරම්භ වෙනවා. ඒකත් කලින් කිව්වා වගේ මහා බ්‍රහ්මයාගේ මොවින් බිහි වුණා, පහින් බිහි වුණා කියලා එහෙම කතාවක් අනුව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියනා මුලින්ම මේ ශාස්ත්‍රීය කියන වංශය ඇති වුණේ ඔය මහා බ්‍රාහ්මණය කියන කතාව අනුව නෙමෙයි. මෙන්න මේ විදියටයි ශේෂ්ත්‍රේට අධිපති නිසා තමයි ශාස්ත්‍රීය. මේකයි ඇත්ත සිද්ධිය, මේ වංශය ආරම්භ වෙච්ච ඇත්ත සිදුවීම මෙන්න මේකයි. ඒකත් ඇති වුණේ සත්වයන්ට, වෙන කෙනෙකුට නෙමෙයි. ඒ වගේම සමාන සත්වයන්ට, අසමාන අයට නෙමෙයි. බ්‍රහ්මයාගේ මොවෙන් ඉපදුනා, පයින් ඉපදුනා කියන අසමාන සත්වයන්ට නෙවෙයි, පෘථිවියේ හිටපු සමාන සත්වයන්ටමයි මේක ඇති වුණේ. ඒ වගේ මේක ඉන්නේ ධර්මයෙන්, අධර්මයෙන් නෙවෙයි. වාසිට්ඨේන, එහෙයිනි මේ එහින්දා මේ ධර්ම ජනයාට ධර්මයෙන්ම තමයි මේ ලෝකෙත් පරලෝකෙත් ශ්‍රේෂ්ඨ වෙන්නේ. අන්න ඒ කාරණේ මේ අනුව දැනගන්න. ඉන් අනතුරුව දේශනා කරනවා වාසිට්ඨේන, ඉක්බිතියේ ඇතම් සත්ව කෙනෙකුට හිතනවා මෙහෙම, බවත් නී ඛේද වාචකයා, යම් කිසි කෙනෙක් අදින්නාදානය කරාද, ඒ වගේම ගරිහා කිරීම, මුසා වාදය, දඬු අතට ගැනීම, රටින් නෙරපීම, ඒ වගේම සතුන් කෙරෙහි මේ කියන ලාමක ධර්මයෝ පහළ වුණාද, ඒ ලාමක අකුසල ධර්මයන් බැහැරලීම කරන්න ඕනම් යෙහෙකයි කියලා සිතක් ඇති වෙනවා. කොහොමද එක්කෙනෙකුට හිතක් පහළ වෙනවා? මේ ලොකෙ දැන් සොරකම් කිරීම, ඒ වගේම ගරිහා කිරීම, මුසාව, බොරු කීම, දඬු අතට අරගෙන අනිත් අයට පහර දෙන එක, රටින් නෙරපීම, මෙන්න මේ කියන ලාමක ධර්මයන් දැන් සතුන් තුළ පහළ වෙලායි තියෙන්නේ. ඒ නිසා මේ ලාමක අකුසල ධර්මයන් බැහැර කරනවා නම් හොඳයි කියලා මෙහෙම හිතක් කෙනෙකුට පහළ වෙනවා. එයා ඉතින් මේ ලාමක අකුසල ධර්මයන් බැහැර කරනවා. මෙන්න මේ නිසා වාසිට්ඨේනි, ලාමක අකුසල ධර්මයන් බැහැර කරත් නොයි බ්‍රාහ්මණ කියලා නාම විවහාරයක් පහළ වෙනවා. එතන මේ බ්‍රාහ්මණ කියන එක කොහොමද ආරම්භ වෙන්නේ? ලාමක අකුසල ධර්මයන් බැහැර කෙරේනොයි බ්‍රාහ්මණ. දැන් බ්‍රාහ්මණය කියන්නේ ඒව නෙමෙයි, මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදුන හින්දා බ්‍රාහ්මණ. මේක නෙමෙයි බ්‍රාහ්මණ කියන එකේ ඇත්ත කතාව. ලාමක අකුසල ධර්මයන් බැහැර කරානොයි මෙන්න මෙහෙම හිතපු පිරිසට තමයි බ්‍රාහ්මණය කියලා පැනවීමක් ලෝකේ ඇති වුණේ. ඉතින් මෙහෙම හිතලා මේ අය මොකද කරේ? වනාන්තර ප්‍රදේශ වලට ගිහිල්ලා පන්සලක් හදාගෙන ඒකට වෙලා ධ්‍යාන භාවනා කරන්නට වුණා. ඉතින් මේ අය තමන් උයාගෙන කෑවේ නැහැ. පන්ස කැලේට ගිහිල්ලා පන්සලක් කරගෙන ධ්‍යාන වඩමින් වුණා. ඒ නිසා එයාලා උයාගෙන කාපු අය නෙමෙයි. ඒ අය ගමට පින්ඩපාතේ ඇවිදෙල්ලා අනිත් අය දෙන දේවල් වලින් පින්ඩපාතය කරගෙන ඒ ආහාරය වළඳලා පන්සලට වෙලා ධ්‍යාන වඩන්නට වුණා. ධ්‍යාන කෙරෙත් නොයි ධ්‍යායකයෝ ධ්‍යායකයෝ කියලා නම් ව්‍යවහාරයක් ඇති වුණා. ඉතින් මේ සත්‍යයන් අතරම තවත් කෙනෙක් පන්සල් වලට ගිහිල්ලා ධ්‍යාන වඩන්න පටන් ගත්තට ඒ අයට ඒක කරන්නට අමාරුයි. ඒ නිසා ඒ අය ආපහු ගම් අසලට ඇවිදිලා ග්‍රන්ථ කරන්නට වුණා. ඒ නිසා මේ අයට ධ්‍යාන කරන්නට නොහැකුයි කියලා ඒ අයට නමක් ලැබුණා අධ්‍යායකයෝ. අධ්‍යායකයෝ කියලා නමක් ලැබුණා. ධ්‍යාන කරන්නට බැරි නිසා අධ්‍යායකයෝ කියන නම එයාලට ලැබුණා. වාසිට්ඨේනි ඒ සමයෙහි මේ ධ්‍යාන නොකරන බව පහත් කියලා තමයි ලෝකේ සම්මත වුණේ. ධ්‍යාන කරන්නට ගිය කවුද? බ්‍රාහ්මණයා. මේ බැහැර කරන්න ඕනේ කියලා හිතලා තමයි මේ ලාමක අකුසල ධර්මයන් බැහැර කරන්න ඕන නිසා බ්‍රාහ්මණ වුණා. එයා පන්සල් වලට ගියා, මේ වනාන්තර වලට ගියා ධ්‍යාන වඩන්න. ඉතින් ඒ ලෝකෙ මේ ධ්‍යාන කරන එක ඒ කාලේදී ලෝකේ බොහෝම සම්මත වෙච්ච උසස් දෙයක්. වාසිට්ඨනි මෙසේ පැරණි අක්‍රයයි ගන්නාලද නම් ව්‍යවහාරයෙන් බ්‍රාහ්මණ මණ්ඩලය ආරම්භ වෙන. මේ බ්‍රාහ්මණ වංශය ආරම්භ වුණේ මෙන්න මෙහෙම. ඒකත් ආරම්භ වුණේ මේ සත්‍යයන්ටමයි. වෙන සත්‍යයන්ට නෙමෙයි, සමාන සත්‍යයන්ට. අසමාන සත්‍යයන්ටත් නෙවෙයි. ඒ වගේ මේක ධර්මයෙන්ම තමයි ඇති වුණේ, අධර්මයෙන් නෙවෙයි. ඒ නිසා මේ ලෝකයේ ධර්මයම තමයි ශ්‍රේෂ්ඨ. වාසිට්ඨේනි ඒ සත්‍යයන් අතරෙහි ඇතැම් කෙනෙක් මෙවුන් දම් සේවනය කරලා ඒ අවස්ථාවන් වලදී ගව පාලනය කිරීම ආදී කර්මාන්ත කළා. ඉතින් තව පිරිසක් මෙවුන් දම් සේවනය කළා, රැකිරස්සා කරන්න පටන් ගත්තා, ගව පාලනය, පොසි කර්මාන්තය වගේ. ඉතින් ඒ නිසා කර්මාන්ත කෙරේනොයි වෛශ්‍යයෝ වෛශ්‍යයෝ කියන නම ඉපදුනා. ඉතින් මේකට පාලියෙන් කියන්නේ මේතුණන් ධම්මාන් සමාදාය විස්සුතං කම්මන්තේ පයෝජෙන්ති වාසෙට්ටෝ චේතවා වෙස්සාත්වේව අක්කරන් උපනිම්මන විස්සුතං කම්මන්තේ. ඒ නිසා තමයි වෛශ්‍ය කියන නම අන්න ඒ විදිහටයි ඇති වෙන්නේ. වාසෙට්ටේනි මෙසේ පැරණි වූ අග්‍ර වූ ඒ නම් ව්‍යවහාරේ වෛශ්‍ය වංශය ආරම්භ වෙන්නේ අන්න ඒ විදිහට. ඒකත් ධර්මයෙන් අධර්මයෙන් නෙවෙයි, සමාන සත්‍යයන් කෙරෙහි තමයි මේ ලෝකයේ මේ වෛශ්‍ය කියන දේ ඇති වුණේ. ඒ නිසා මේ ලෝකයේ ධර්මයම තමයි ශ්‍රේෂ්ඨ. වාසිට්ඨේනි ඒ සත්‍යයන් අතර යම් කෙනෙක් ඉතා රෞද්‍ර වූ දේවල් කරන්න ගත්තා, සූත්‍ර වූ දේවල්. ඒ නිසා මේ අය රෞද්‍ර දේවල් කරනවා අය කියලා ඒ අයට සූත්‍ර කියන නම යෙදුණා. රෞද්‍ර දේවල් කරනවා, ඒ කියන්නේ රළු දේවල් කරන නිසා ඒ අය සූත්‍ර කියන නම් ව්‍යවහාරය ලැබුවා. මෙන්න මේ විදිහට තමයි මේ සූත්‍ර කියන වංශයේ ලෝකෙට අහව ඇති වුණේ. ඒකත් ධර්මයෙන් අධර්මයෙන් නෙවෙයි. ඒ නිසා මේ ලෝකෙත් පරලෝකෙත් මේ ජනයා කෙරෙහි මේ ධර්මයම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. වාසිෂ්ඨේනි යම් හේකින් මේ ශාස්ත්‍රියාසිය දහමට ගරහන්නේ මහාන වන්නේ කියලා ගිහි ගෙයින් ඉක්මලා පැවිදි වෙනවාද? බ්‍රාහ්මණයාත් අන්න ඒ වගේ තමන්ගේ ධර්මයට ගරිහා කරමින් පැවිදි වෙනවාද? ඒ වගේම වෛශ්‍යයාත් සිය ධර්මයට ගරිහා කරමින් පැවිදි වෙනවාද? සුත්‍රයාත් සිය ධර්මයට ගරිහා කරමින් පැවිදි වෙනවාද? ඒ වගේ කාලයක් ලෝකයේ ඇති වුණා. මේ හැම වංශයෙන්ම ඇවිදලා පැවිදි වෙන කාලයක් ලෝකේ පටන් ගත්තා. මෙන්න මේ වංශ හතරෙන්ම තමයි මේ ශ්‍රමණ මණ්ඩලය. මේ ශ්‍රමණ වංශය කියන එක ලෝකේ ඇති වුණේ. දැන් බ්‍රාහ්මණයෙක් කිව්ව මේ ශ්‍රමණ වංශය ඇති වුණා කියලා කොහොමද? මහා බ්‍රාහ්මයාගේ පයින් ඉපදුනා කියලා තමයි කිව්වේ. බුදුරජාණන් වහන්සේ කියන මේ ශ්‍රමණ වංශය ඇති වුණේ එහෙම නෙමෙයි. මේ වංශ හතරෙන්ම ඇවිල්ලා පැවිදි වුණා. තමන්ගේ වංශයට ගරිහා කරමින්. මෙතන වංශයට ගරිහා කිරීමයි කියලා අදහස් කළේ ඒ අය හිතනවා උපදින්ම ලැබූ වංශයෙන් සත්‍යයකට සුද්ධියට පත් වෙන්න බෑ, සත්‍යයකට විමුක්තියක් ලබන්න බෑ මේ වංශය නිසා, සුද්ධියට පත් වෙන්න බෑ. එහෙම හිතපු අය තමයි තමන්ගේ වංශය කියන මේ කතාව අතහැරලා එමම තමයි වංශයට කරන ගරිහා කිරීම. එහෙම ඇවිල්ලා ඒ අය පැවිදි වුණාම ශ්‍රමණ වංශය, ශ්‍රමණ මණ්ඩලය කියන එක ආරම්භ වුණා. මේකත් මේ සමාන සත්‍යයන් පිළිබඳව, අසමාන සත්‍යයන් නෙවෙයි. එහෙම නැත්නම් බ්‍රහ්මයාගේ පයින් ඉපදුනා කියන අසමාන සත්‍යයන් නෙමෙයි, ලෝකයේ හිටපු සමාන සත්‍යයන්ගෙන්ම තමයි මේ ශ්‍රමණ වංශය ඇති වුණේ. ඒකත් ධර්මයෙන්මයි, අධර්මයෙන් නොවේ. ඒ නිසා මේ ධර්මයම තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ. වාසිට්ඨේනි මේ ශාස්ත්‍රේයත් කයින් දුසිරිත් පුරලා, වචනෙන් දුසිරිත් පුරලා, මනසෙන් දුසිරිත් පුරලා, මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදානය ඇතිව මේ හේතුවෙන් මරණින් මත්තේ සැපයක් නැති දුකට ස්ථාන වෙච්ච විවසව පතිත වන නිරයට පැමිණෙනවා. මේ ශාස්ත්‍රීය වංශිකයේ අයත් සිත කය වචනයෙන් දුසිරිත් පුරලා නිරයේ උප්පත්තිය ලබනවා. ඒ වගේම බ්‍රාහ්මණ වංශිකයත් සිත කය වචනයෙන් දුසිරිත් පුරොත් අර වගේම නිරයේ උපදිනවා. වෛශ්‍ය කියන වංශයේ අයත් මේ විදිහටම දුසිරිත් පුරලා නිරයේ උපදිනවා. ශුද්‍ර වංශකයාද සිත කය වචනයෙන් දුසිරිත් පුරලා නිරයේ උපදිනවා. ශ්‍රමණයාද සිත කය වචනෙන් දුසිරිත් පුරලා එයත් නිරයේ උපදිනවා. මේ හැම කෙනෙක්ම ශ්‍රමණයෝ කියලාත් නිදහසක් නැහැ. මේ සිත කය වචනෙන් දුසිරිත් පිරුවොත් මේ අයත් මරණින් මත්තේ නිරයේ තමයි උපදින්නේ. දුකටම හේතු වෙච්ච විවස්ව පතිත වෙන කය බිඳිලා මරණින් මත්තේ සැපයක් නැති නිරයේ උප්පත්තිය ලබනවා මේ හැම කෙනෙක්ම. ඒ වගේම වාසිට්ඨේනි ශාස්ත්‍රීය සිත කය වචනෙන් සුසිරිත් පුරලා, ඒ වගේම සම්මා දිට්ඨිය සමාදන් වෙලා සිතින් සුසිරිත පුරලා සම්මා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කර්ම සමාදානයේ හේතුවෙන් කය බිඳිලා මරණයෙන් මත්තේ ඊතා මනා ගති තියෙන ස්වර්ග ලෝකයේ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා. වාසිට්ඨේනි බ්‍රාහ්මණයාද ඒ වගේම සිත කය වචනෙන් සුසිරිත පුරලා දිව්‍ය ලෝකයේ ස්වර්ගයේ උපදිනවා. වෛශ්‍යයාද මේ විද්‍යටම ස්වර්ගයේ උපදිනවා. ශූත්‍රයාද ස්වර්ගයේ උපදිනවා. ශ්‍රමණයාද මේ විදිහට සිත කය වචනෙන් සුසිරිත පුරලා ස්වර්ගයේ උපදිනවා. මේ හැම කෙනෙක්ම මේ විදිහට සිත කය වචනෙන් සුසිරිත පුරලා ස්වර්ගයේ උපදිනවා. වංශයේ කුමක් වුවත් සිත කය වචනෙන් දුසිරිත පුරන කෙනා නිරයේ උපදිනවා. සිත කය වචනෙන් සුසිරිත පුරන කෙනා ස්වර්ගයේ උපදිනවා. ඒ නිසා මේ කුසල කුසල අකුසල කියන දෙකම කරන කෙනා වචනයෙන් කුසල් මේ විදිහට ඒ අය මරණින් මත්තේ ස්වර්ගයේ සහ නිරය කියන දෙකටම උපදින්නට සිද්ධ වෙනවා. වාසිට්ඨේනි මේ ශාස්ත්‍රීය සිත කය වචනය ආරක්ෂා කරගෙන මේ සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් දියුණු කරලා අරිහත්ත්වයට පත් වෙනවා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ශාස්ත්‍රීයටත් මේ හැකියාව තියෙනවා සිත කය වචනය ආරක්ෂා කරගෙන අරිහත්ත්වයට පත් වෙනවා. ඒ වගේම බ්‍රාහ්මණයා සිත කය වචනය ආරක්ෂා කරගෙන සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් වඩලා අරිහත්ත්වයට පත් වෙනවා. වෛශ්‍යයාද සිත කය වචනය ආරක්ෂා කරගෙන සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් පූර්ණණය කරලා අරිහත්ත්වයට පත් වෙනවා. ඒ වගේම සූත්‍රයාද සිත කය වචනය ආරක්ෂා කරගෙන සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් පූර්ණණය කරලා අරිහත්ත්වයට පත් වෙනවා. ඒ වගේම ශ්‍රමණයන් වහන්සේලාද සිත කය වචනය ආරක්ෂා කරගෙන සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් පූර්ණණය කරලා අරිහත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ නිසා සිත කය වචනය ආරක්ෂා කරගෙන මේ සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් වඩනවා නම් එයා මොන වංශිකයෙක් වුණත් එයා අරිහත්ත්වයට පත් වෙනවා. ඒ නිසා හිත මේ හැම දිනාටම අග්‍රයි කියලා කියනු ලැබෙනවා. මෙන්න මේ විදිහට රහත් වෙන කෙනාට අග්‍රයි කියලා ලෝකයේ කියනවා නම් මේ කීම ඇති වෙන්නේ අධර්මයෙන් නොවේ ධර්මයෙන්. වාසිට්ඨේනි ඒ නිසා ධර්මයම මේ ලෝකයේත් පරලෝකයේත් මේ ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨයි. වාසිට්ඨේනි මේ සනත් කුමාර කියන බ්‍රහ්මයා විසින් කියන ලද ගාථාවක් තියෙනවා. මේ එක්තරා බ්‍රාහ්මයෙක් විසින් කියන ගාථාවක් බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ගාථාවේ තේරුම තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ ගෝත්‍රය සිහි කරන්න ඕවැද්ද ජනයා අතුරෙහි ශාස්ත්‍රීය තමන් ශ්‍රේෂ්ඨ යමෙක් විද්‍යායනොත් චරණ ධර්මයනොත් යුක්තද ඒ සම්‍යක් සම්බුද්ධත මේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨයි. වාසිට්ඨේනි අන්නේ ගාථාව බ්‍රහ්මයා විසින් සනත් කුමාර කියන බ්‍රහ්මයා විසින් මනාකොට තමයි කියන්නේ. නොමනාකොට කියන එකක් නෙවෙයි. ඒ නිසා ඒ සනත් කුමාර කියන බ්‍රහ්මයා විසින් කියන ඒ ගාථාව අර්ථ සහිත එකක්, අනර්ථ සහිත දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නිසා තමන් වහන්සේ විසින් ඒ ගාථාවේ විදිහටම අනුමත කරනවා. කොහොමද? යම් කිසි කෙනෙක් සිය ගෝත්‍රය සිහි කරන්න ඔයද්ද ඒ ජනයා අතරින් ශාස්ත්‍රීයා තමයි ශ්‍රේෂ්ඨ. යමෙක් විද්‍යායන චරණ ධර්මයන් ගෙනුත් යුක්තද ඒ සම්‍යක් සම්බුද්ධත්වය මේ දෙව් මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨයි. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ සූත්‍රය දේශනා කරන වාසිෂ්ඨ භාරද්වාජ කියන සාමණේරයන් දෙනම සතුට සිතටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ වචනය ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වාසිෂ්ඨ භාරද්වාජ කියන සාමණේරයන් වහන්සේලා දෙනම ඉන්න අනතුරුව මේ සූත්‍රයම ආවර්ජනා කරලා උතුම් මාර්ගඵලලාභීන් බවට පත් වෙනවා කියන එක සඳහන් වෙනවා. ඒ නිසා අද දවසේදී මේ පින්වතුන්ට මේ ලෝකයේ ආරම්භය පිළිබඳව ආරම්භයට පත් වෙලා මේ දක්වා පැවතගෙන ආපු ආකාරය පිළිබඳව කියවෙන මේ අංගඤ්ඤ සූත්‍රය තමයි පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවෙන් යම්තා කුසල ධර්මයන් රැස්සත්පත් වූවාද ඒ සෑම සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් අප සෑම සියලු දෙනාටත් සුවසේම සීල සමාධි ප්‍රඥා අහගුණ දෙවුණු කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස අප සියලු දෙනාට මේ පින් හේතු වේවා කියලා සාදු කියමු. ඒ වගේම මේ සියලු කුසල් මේ සියලු දෙවියන්ටත් මේ අනුමෝදන් කරමු ගාථා කියලා. ආකාසංතා ච බුම්මන්තා දේවානාග මහින්නික පුඤ්ඤන්තං අනුමෝදිත्वा ශිරං රක්ඛන්ත සාසනං ආකාසංතා ච බුම්මන්තා දේවානාග මහින්නික පුඤ්ඤන්තං අනුමෝදිත्वा ශිරං රක්ඛන්ත දේශනං ආකාසංතා ච බුම්මන්තා දේවානාග මහින්නික පුඤ්ඤන්තං අනුමෝදිත्वा ශිරං රක්ඛන්ත මම්පරං හොඳයි. මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. අභිවාදන සේලෙස නිච්ඡං වන්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බල ආයුරාරෝග්‍ය සම්පන්තේ සංඝ සම්පත්ති මේව ච අතෝ නිබ්බාන සම්පන්තේ මිනාතේ සමිංජතු සෝපත් සෝසේ මනිවන්දා කියලා